తారకా విద్యా పాడిన సంజయ లిటికల సమగ్ర.
ඉතින් සාදරෙන් පිළිගන්න නැවතත් ජොනිලයින් හැමෝම මේ සෙෂන් එකට තාරකා විද්‍යාව ගැන අපි පොඩි කතා බහක් සිංහලෙන් කරන්න. ඉතින් අද කතා බහේ මම ගොඩක්ම ෆෝකස් කරන්නේ තාරකා විද්‍යාව ගැන එක්සයිටඩ් නැති කෙනෙක් හෝ ඒ ගැන යම් කිසි අදහසක් නැති කෙනෙක් ඒක ගැන අදහසක් ඇති කරවන්න එයාට කිව යුතු කරුණු එක පහක් කියලා ගන්න පුළුවන් 10ක් කියලා ගන්න පුළුවන් අපි සබ් කරුණු කියන්නේ ඒකත් එක්ක යන මේ මූලිකම දේවල් පහක් එක්ක ඒකේ සබ් කොටස් තියෙනවා තව පහක් විතර. ඉතින් මේ ටික සාකච්ඡා කරාම සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට මේ සබ්ජෙක්ට් එක ගැන ආසාවක් ඇති වෙනවා. ඉතින් මේවා සාමාන්‍යයෙන් කියන්නේ දැන් තාරක විද්‍යාව යමක් දන්න කෙනෙකු කොහොමද දන්න දේවල්. නමුත් ඒක කිනකාව විස්තර කරද්දී ඒකට අලුත් ইনফরমේෂන් ඇඩ් වෙනවා, වෙන කෙනෙක්ගේ කෝණෙන් ඔයගලන්ට දකින්න පුළුවන්. ඒ වගේම මුකුත්ම දන්නේ නැත්නම් ඉතාම ඉන්ටරෙස්ටිං වෙයි මේ මාතෘකාව. ඉතින් අපි කෙලින්ම බහිමු සබ්ජෙක්ට් එකට. ඉතින් මූලිකවම ඔගොල්ලෝ මොනවද මේ තාරකා විද්‍යාව ගැන දැනගන්න ඕනේ දේවල්, ඒ කියන්නේ බේසික් කෙනෙක් මිනිස්සෙක් විදිහට සරල දැනුමක් මේක ගැන ලබා ගන්න ඔයගලන්ට තියෙන දේවල් තමයි මම කතා කරන්නේ. අපි පොඩ්ඩක් කලින් මාතෘකාව ගැන මතක් කරලා ඉන්නම්. කලින් මාතෘකාවේ මම කතා කරේ විශ්වයට සාපේක්ෂව අපි කොපමණ පොඩිද සහ නොවැදගත්ද කියලා. ඒක කතා කරන්න හේතුව තමයි අපි හිතන් ඉන්නවා ඇත්තටම මනුෂ්‍ය වර්ගයා විදිහට අපි සෑහෙන දියුණුයි, එහෙම නැත්නම් අපි සෑහෙන වැදගත්. එහෙම නැත්නම් අපි ගැන හිතන් ඉන්නවා පුද්ගලයෙක් විදිහට අපි සෑහෙන දියුණුයි, සෑහෙන වැදගත්. කියන්නේ මම තමයි මූලික, එතකොට ආත්මార్థකාමීව අපි හිතනවා ගොඩක් දේවල්. නමුත් විශ්වයත් එක්ක බලද්දි, විශ්වයේ ප්‍රමාණයත් එක්ක බලද්දි, අපේ මුළු මනුෂ්‍ය සංහතියටමත් වඩා අපි ඉන්න සෞරග්‍රහ මණ්ඩලයේ අපි ඉන්න මන්දාකිණියවත් විශ්වයට දැනෙන්නේවත් නැහැ. ඉතින් ඒක තමයි මේ විශාලත්වයන් ගැන යම්කිසි අවබෝධයක් තමයි මම පළවෙනි සෙෂන් එකේදී ලබා දුන්නේ. ඉතින් ඒක රෙකෝඩ් කරන්න බැරි වුණා ඇත්තටම. ඉතින් අපි බලමු ඉස්සරහට මම මේක රෙකෝඩ් කරලා වෙනම දාන්න. ඉතින් මේ සෙෂන් එක අපි පටන් ගමු. ඉතින් මූලිකවම මේ දවස්වල මේ ශාස්ත්‍රය ගැන උනන්දුවක් දක්වන ඕනෙම කෙනෙක් දැනගත යුතු පුද්ගලයෙක් ඉන්නේ. ඉතින් අපි දන්නවා 1000 දෙවන ලෝක යුද්ධය ඉවරුණාට පස්සේ කෝල්ඩ් වෝ එක පටන් ගත්ත රුසියාව ඇමරිකාව අතර. එතෙන්දි කෝල්ඩ් වෝ එකේ ප්‍රතිඵලයක් විදිහට ස්පේස් රේස් එක පටන් ගත්තා. ඒ කියන්නේ කවුද අභ්‍යවකාශයේ මුලින්ම ජයගන්නේ කියලා. ඉතින් මේ අභ්‍යවකාශයේ මුලින්ම ජයගන්න සටනේ ප්‍රධානම අවස්ථාවක් වුණා පළවෙනි චන්ද්‍රිකාව අභ්‍යවකාශගත වීම. ඒක උනේ රුසියාව පැත්තෙන් ස්පුට්නික් 1957. එතකොට 1957 මේ පළවෙනි චන්ද්‍රිකාව, ඒ කියන්නේ රොකට් එකක් මාර්ගයෙන්, ඒක ඇත්තටම මොඩිෆයි කරපු ICBM එකක්. ICBM එකක් කියන්නේ ඉන්ටර්කොන්ටිනෙන්ටල් බැලස්ටික් මිසයිල් එකක්. ඒක ඩිසයින් කරේ යම්කිසි අවස්ථාවක යුද්ධයක් ඇති වුණොත් රුසියාවට පුළුවන් මේ මහද්වීප අතරේ යන ලොකු රොකට් එකකින් ඇමරිකාවට පරමාණුක අතාරින්න, පරමාණු බෝම්බයක්. ඉතින් ඒ වගේ රොකට් එකක් මොඩිෆයි කළා තමයි මේ ස්පුට්නික් චන්ද්‍රිකාව ගුවන්ගත කරන්න ඒගොල්ලෝ හැදුවේ. ඉතින් එතෙන්දී පළවෙනි වතාවට අපිට කක්ෂගත වෙන්න පුළුවන් වුණා. ඉතින් මම මේක විස්තර කරන් යන ගමන් මේ අමතර කරුණුත් ඔයගලට විස්තර කරන්න, මොකද මේ කක්ෂගත වෙනවා කියන්නේ කියලා. ඉතින් කක්ෂගත වෙනවා කියලා අපි කියන්නේ යම්කිසි වායුගෝලීය රෙසිස්ටන්ස් එක, ඒ කියන්නේ අපි වායුගෝලීය ප්‍රතිරෝධය ගොඩක්ම තුනී වෙච්ච අවස්ථාවක, ඒ කියන්නේ පෘථිවි මට්ටමේ ඉඳලා කිලෝමීටර් 100කට උඩින් තමයි අභ්‍යවකාශයේ ආරම්භය කියලා යම් ලෙවල් එකකට අපි සලකන්න පුළුවන්. කිලෝමීටර් 100කට උඩින් තමයි අභ්‍යවකාශයේ ආරම්භය කියලා. නමුත් සාමාන්‍යයෙන් කක්ෂගත වීම ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ පෘථිවි මතුපිට ඉඳලා කිලෝමීටර් 300කට උඩින්. ඉතින් අපි දන්න ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් ওই 300ත් 500ත් අතර දෝලණය වෙනවා කක්ෂය. ඉතින් ඒ උදින් තමයි ඒගොල්ලෝ ගමන් කරන්නේ. ඉතින් මොකද මේ කක්ෂගත වෙනවා කියන්නේ? කක්ෂගත වෙනවා කියන්නේ පෘථිවියට සමාන්තරව, ඒ කියන්නේ පැරලල් පෘථිවි පෘෂ්ඨයට සමාන්තරව යම්කිසි අභ්‍යවකාශ යානයක් වේගයෙන් ගමන් කරනවා පෘථිවිය, කියන්නේ වේගයෙන් එක් දිශාවකට ගමන් කරනවා. ඉතින් මේ දිශාවකට ගමන් කරද්දී හැම තිස්සෙම පෘථිවියේ ගුරුත්වය මගින් ඒ වස්තුව පෘථිවිය දෙසට ඇදලා ගන්නවා. ඒ කියන්නේ ඒ වස්තුව ඇත්තටම වැටෙනවා පෘථිවියට. ඉතින් පෘථිවිය ඇදලා ගන්නවා ගුරුත්වය මගින්. නමුත් ඒ වස්තුව ඇදලා ගනිද්දී ඒ වස්තුව වැටෙනවානේ. ඒ වැටෙන්න පෘථිවියේ වක්‍රතාවය නිසා එයාට වැටෙන්න පොළොවක් නැහැ. එයා ඇත්තටම වැටෙනවා. නමුත් එයා වැටෙද්දී එතන පොළොව නැහැ. හේතුව පෘථිවිය වක්‍ර වෙලා ඉවරයි. ඒක හින්දා ඒ වස්තුවට අන්න ඒ තත්වය දක්වා ළඟා වෙන්නේ. ඒ කියන්නේ එයා වැටුණත් පෘථිවියේ වක්‍රතාවය නිසා එයාට තවදුරටත් වැටෙන්න පොළොවක් නැති තැනට ළඟා වෙන්න අවශ්‍ය කරන වේගය එයා රඳවා ගන්න ඕනේ හැමතිස්සෙම. නිකන් හරි අභ්‍යවකාශ යානයක වේගය අඩු වුණොත් ඒක වැටෙනකොට පෘථිවියේ වක්‍රතාවයට ළඟා වෙන්න කලින් පෘථිවිය මතට ඇද වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕනම ගමන් කරන අභ්‍යවකාශ වස්තුවක වේගය අඩු කරොත් ඒගොල්ලෝ පෘථිවියට වැටෙනවා. ඉතින් මේ මිනිමම් ස්පීඩ් එක ඒගොල්ලෝ පවත්වාගෙන ගන්න ඕනේ දිගටම කක්ෂයේ රඳා පවතින නම්. ඉතින් කක්ෂගත වුණා කියලා ඒකෙන් කියන්නේ ඒක මේ ඉන්ධන භාවිතා නොකරන අවස්ථාවක් කියලා. මම මොකද මම කිව්ව අර වේගය රඳවා ගන්න යම් යම් අවස්ථාවල පොඩි පොඩි තල්ලු ඒගොල්ලන්ගේ තියෙන ඉන්ධන වලින් රොකට් වලින් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි සමහර ඒවා කාලයක් ගියාම කඩා වැටෙන්නේ. මොකද ඉන්ධන ඉවර වෙලා තවදුරටත් ඒක ප්‍රයෝජනෙකුත් නැහැ. ඉතින් නිකම්ම අතහැරියාම ඕක කැගිල කැගිල ගිල වැටෙනවා. ඒගොල්ලන්ට තේරෙන්නේ නැති මොකද්ද මේ කක්ෂගත වීම කියන්නේ කියලා. සහ ඇයි යම් කිසි චන්ද්‍රිකාවක් එක්තරා ස්පීඩ් එකක් පවත්වාගෙන යන්න ඕනේ මේ කක්ෂයේ දිගටම රැඳී සිටින්න. හොඳයි. ඉතින් ඔන්න ඔය ස්පුට්නික් 1 කියන එක යවුවා. ඊට පස්සේ ඇපලෝ ප්‍රෝග්‍රෑම් එක ආවා. ඒකට මේ ප්‍රතිපහාරයක් විදිහට ඇමරිකාවෙන් කිව්වා හරි. බලා චන්ද්‍රිකාවක් යවුවා පළවෙනි අභ්‍යවකාශගාමියත් යවුවා. ඒ කියන්නේ රජතාකාශගාමියාවත් යවුවා. පළවෙනි අවකාශයේ ඇවිද්ද මනුස්සය ඇලෙක්සි ලියනොෆ්. ඒ කියන්නේ එයා තමයි යානෙන් පිටතට ඇවිල්ලා ස්පේස් වෝක් එකක් කරේ. එයත් රසියන්. මුලින්ම අභ්‍යවකාශයට ගිය පුද්ගලයා යූරි ගගාරින් එයත් රසියන්. මුලින්ම අභ්‍යවකාශයට ගිය කාන්තාව එයත් රසියන්. ටෙලස්කෝප්. ඊට පස්සේ මම හිතන්නේ මේ මුලින්ම අභ්‍යවකාශයට ගිය බල්ලත් රසියන්ද කොහෙද මට මතක නැහැ හරියටම. මේ ඉතින් ඔය තත්ත්වේ නිසාද ඇමරිකාවට හරි ලැජ්ජයි. ඒගොල්ලෝ මොකද කරේ? කෙලින්ම ජනාධිපති කෙනෙක්ට කිව්වා before the decade is out we are going to put a man on the moon. කෙනෙක් 1969 දී ඒගොල්ලේ අභියෝගේ ජය ගන්නවා. මුළු රාජ්‍ය ආන්තරණයේ තියෙන ඔක්කොම රිසෝර්සස් පුල් කරලා ඒගොල්ලෝ ඇපලෝ ප්‍රෝග්‍රෑම් එක දියත් කරනවා. ඉතින් ඒ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම බැලුවොත් පොලිටිකල් මොටිවේෂන් එකක් නිසා හටගත්තා මිසක් ඇත්තටම මේ සයන්ස් කරන්න ඕනේ මේක මේ අභ්‍යවකාශයේ ජය ගන්න ඕනේ කියන මතවාදයේ මතම හම්බ වෙච්ච ජයග්‍රහණයක් නෙමෙයි මානව සංහතියට. ඒකේ සෑහෙන දෙයක් වුණා ඒක නැහැ කියන්න බෑ. නමුත් අර ඒකේ මොටිව් එක පොලිටිකල්. අපිට එහෙම විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් දැන් ඊට පස්සේ ඔන්න 69 අන්දට ගියා. ඊට පස්සේ හඳ ගමන් ටික ඔක්කොම 1972 වෙද්දී ඇපලෝ මතන 17 කෝ දාන්තිම ටික මතක නැහැ ඒක හරියටම. ඊට පස්සේ ඔය ටික ඇපලෝ 20 කියන්නේ 20ක් plan කරලා තිබ්බා. අන්තර 20ම ගියේ නැහැ කොහොම හරි. මොකද තව දුරටත් හඳට ගිහිලා වැඩක් නැහැ. එතනින් එහාට ළඟා කරගන්න දෙයක් නැහැ කියන එක මත. එතනින් එහාට හඳට යන්න ගියේ නැහැ කට්ටිය. ඉතින් ඔහොම තත්ත්වයක් උඩ ඊට පස්සේ අපි විවිධ චන්ද්‍රිකා හදලා එක එක සිකුරු මතට යවුවා. ඊට පස්සේ අඟහරු වලට යවුවා. සෞරග්‍රහ මණ්ඩලයෙන් එළියට යවුවා. මේවා ඔක්කොම මේ රොබෝ කියන්නේ සැටලයිට් නේ. රොබෝ යන්ත්‍ර කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් එතනින් ඉහළ පස්සේ මේක සාමාන්‍යකරණය වුණා. හඳට ගියාත් ඊට පස්සේ ෂටල් ප්‍රෝග්‍රෑම් එක ආවා. ෂටල් ප්‍රෝග්‍රෑම් එකේදී ගොඩක් කරේ ලෝ ඕබිට් සැටලයිට්ස් යවපු එක. ඒ කියන්නේ පෘථිවි පහළ කක්ෂවල මොකද කිව්ව කිලෝමීටර් 100ට වඩා චුට්ටක් උඩින් කිලෝමීටර් 300 500 අතර කක්ෂවල communication satellites සමහර වෙලාවට හබල් දුරේක්ෂය යවුවා. හබල් දුරේක්ෂයේ තියෙන අල්ට්‍රඩිය කටයුතු වලට මේ ගොඩක් shuttle missions ගියා. ඉතින් එන්න 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 අපි පෘථිවියෙන් එළියට යන දුර ප්‍රමාණය අඩු වුණා. ඒ කියන්නේ shuttle mission එකක් ඇත්තම low earth orbit එක තමයි වැඩ කරේ. එතනින් එහාට හඳ පැත්තට යන්න හිතුවේවත් නෑ කවුරුවා. ඒ කියන්නේ අපි 1969 දී ගත්ත ජයග්‍රහණය එතනින් ඉස්සරහට ගියේ නෑ. ඒකේ දුර ප්‍රමාණයත් අඩු වෙලා අපි බොහොම කුඩා වපරිසරයක, ඒ කියන්නේ පෘථිවිය අවට වපරිසරයක විතරක් මේ වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් ඔය අභ්‍යවකාශ මධ්‍යස්ථාන විදිහට හදපු ස්කයි ලැබ්, මීර් ඔය ඔක්කොම දැන් තියෙන ISS එක උනත් ලෝත් ඔබිට් වල යන්නේ. ඉතින් ඒක අර අභ්‍යවකාශයේ පරීක්ෂණ කරාට ඒක ඇත්තටම පෘථිවියට ළඟ තියෙන. ඒ කියන්නේ අපි ලොකුවට අපේ ගවේෂණාත්මක හැකියාව පාවිච්චි කරලා ඈතින් ඈතට යන්න උත්සාහ කරේ නැහැ. ඉතින් 69 පීක් එක නම් ඊට පස්සේ තිබ්බ බැස්ම. ඉතින් ඔය බැස්ම නිසා එක පුද්ගලෙක් තීරණය කරනවා එයාගේ පැෂන් එක. එයාගේ පැෂන් එකෙන් එළියට එනවා. එයා කියනවා මේක මෙහෙම බැස්මක් තියෙන ඇයි අපිට රොකට් ටෙක්නොලොජි එක මීටරට දියුණු කරන්න බැරි වුණේ? අපි එකිනෙකා මරා ගන්න මිසයිල් හදන එකද කළ යුත්තේ? එහෙම නැත්නම් අපි රොකට් ටෙක්නොලොජි එක දියුණු කළා මල්ටි ප්ලැනටරි ස්පීෂිස් එකක් බවට පත් වෙනවද කියන එක. ඉතින් දැන් දන්නේ නැති මම මේ කවුරු ගැනද කතා කරන්න කියලා. ඉතින් මම මගේ පෞද්ගලික මතය තමයි ඔහු තමයි දැනට ලෝකේ ඉන්න වැදගත්ම වටිනාම පුද්ගලයා. මේ වෙන කවුරුත් නෙමෙයි ඉලොන් මස්ක්. ඉතින් එයාගේ ටෙස්ලා සමාගම ගැන අපි කතා නොකරමු. මේක අදාළ නැති නිසා. නමුත් මම මෙතෙන්දී කලින්ම කතා කරන්නේ එයාගේ ස්පේස් එක් සමාගම ගැන. මොකද රාජ්‍යන් වලට තියෙන මොටිවේෂන් එකට වඩා දේවල් ලේසියෙන් පෞද්ගලික සමාගමක කෙනෙකුට නිෂ්පාදනය කරන්න, ඒ සමාගමේ අරමුණු වෙනස් කරන්න අවශ්‍ය වෙලාවට, ඒ වගේම ඒකේ රිසෝර්සස් Tamanට ඕන විදිහට පාවිච්චි කරන්න තිය හැකියාව නිසා මම හිතනවා ඉලොන් මස්ක් තමයි හොඳම chance එක තියෙන්නේ. මනුෂ්‍ය වර්ගයව මල්ටි ප්ලැනටරි ස්පීසිස් එකක් කරන්න. ඉතින් ඒක එයාම කියනවා. එයා SpaceX කම්පැනි එක පබ්ලික්. ඒ කියන්නේ පබ්ලික් ලිමිටඩ් කම්පැනි එකක්. එහෙම නැත්නම් ස්ටොක් මාකට් එක, ඇමරිකාවේ ස්ටොක් මාකට් එකේ කම්පැනි එක ලිස්ට් කරන්න ඇති හේතුවක් විදිහට උදක්වනවා. එහෙම කරොත් මම එන ස්ටේක් හෝල්ඩස්ට වග කියන් ඕනේ ඒගොල්ලන්ගේ ඩිරක්ෂන්ස්වලට ම කම්පනික ගෙනියන්න ඕනේ. මට එක කරන්න බෑ, මට එක කරන්න වෙලාවකුත්න. ඒකහිද ම මේ කම්පනික ප්‍රයිවට් තියාගෙන මට ඕන දේවල් මං කරනවා. ටෙස්ලා අනිත් ඔක්කොම එන ආදායම් කවදරි දවසක මම මේකට යොදවනවා වගේ කතාවක් එයා කලින් කියලා තියෙනවා. ඉතින් එතෙන්ද යාගේ සිහිනේ තමයි 2030 වෙද්දි අඟහරු මත ජනවාසයක් බිහි කරන. ඉතින් දැනටමත් ස්ටාර්ෂිප් කියලා යානයක් හදාගෙන ඒකේ 15 ඉටරේෂන් එක යන්නේ. ඉතින් ඔහු අලුත් රැප්ට එන්ජින්ස් කියලා ජාතියක් කියන කලින් ඒ අලුත්ම එන්ජින් තාක්ෂණය ඒකේ ෆියුල් බර්න් වෙන විදිහ සම්පූර්ණයෙන් වෙනස්. ඊට පස්සේ ඒකට භාවිත කරන ඉන්ධනය සම්පූර්ණයෙන් වෙනස්. ඒව ඔක්කොම රීයුසබල් සස්ටේ කියන සස්ටේනබල් කියන්නේ මේ ඒක නැවත නැවත ලේසියෙන්ම නිෂ්පාදනය කරන්න පුළුවන් වියදම් අඩු නැවත නැවත පාවිච්චි කර හැකි රොකට් එන්ජින් එක යාන ඔහු හදන්න දැන් මේ පියවර අරන් තිනේ සාර්ථකයි. දැන් අලුත්මත් හදා බැලීම සාර්ථකයි. ඉතින් ඔහු කියනවා 2024 2026 අතරේ යම් කිසි යානාවක් අපිට අඟහරු වලට යවන්න පුළුවන්. මේෂු 2030 කලින් අනිවාර්යෙන් යවන්න පුළුවන් වගේ අදහසක් ඉන්නවා. මම හිතන්නේ ඔහු එක් කරයි. මේ ආපු වේගෙත් එක්ක ඔහුට ඒක නොකරින්න කිසිම හේතුවක් නැහැ. මොකද තාක්ෂණය ඕන හැටියේ අපි ගාව තියනවා කියන එක තමයි තියෙන්නේ. නමුත් ඒක රිස්ක් එකක් තියෙනවා. ඕනෙම ස්පේස් අභ්‍යවකාශයට ගමන් කරද්දි රිස්ක් එකක් එනවා. මිනිස්සු මැරෙන්න පුළුවන්, පළවෙනි වතාවට ගිහිල්ලා එහෙ හිර වෙන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක හැබැයි මම හිතනවා ලෝකේ ඉන්න බිලියන 8ක් වූ ජනතාවගෙන් මිලියන ගාණක් ඉදිරිපත් වෙයි ස්වේච්ඡාවෙන් මේ රිස්කි ගමන යන්න. ඉතින් මේ SpaceX සමාගමේ Elon Musk තමයි අභ්‍යවකාශ ක්ෂේත්‍රයේත් මනුෂ්‍ය වර්ගයාගෙත් මම හිතන්නේ මේ වෙලාවෙ ඉන්න වැදගත්ම මිනිහා. ඊටත් අමතරව ඔහුගේ ඊළඟ දේ තමයි අපේ ජීවිත කාලය තුළ හඳට යන්න ගමන අපිට විට්නස් කරන්න බැරි වුණා. ඔබ මගේ මේ අහන ඔබ මම අපි කවුරුත් හඳට යන දවසේ උපදිලා හිටියේ නැතුව ඇති. ඒතොර අපිට ඒ තියෙන හැඟීම ඒ තියෙන අභිමානය විඳ ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් මිනිස්සේ කංගරු වලට යද්දී අපිට ලෝකයක් විදිහට ඒක දිහා බලලා සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ හැඟීම, ඒ ජයග්‍රහී ෆීලිං එක අපිට ගන්න පුළුවන් වෙයි අපේ ජීවිත කාලය ඇතුළත කියන එක මට නම් සෑහෙන ලොකු දෙයක්. ඉතින් ඒක බොහොම ළඟදී සිද්ධ වෙනවා වගේ දැනෙන එකත් හරිම එක්සයිටින්. ඉතින් මේක හොඳම දශකයක් අපි කොරෝනා පැත්තකට දැම්මොත් මම හිතන්නේ විද්‍යාව පැත්තෙන් සෑහෙන හොඳ දශකයක් වෙයි. පොඩි අතුරු කාරණාවක් කියන්න, විද්‍යාව පැත්තෙන් කියපු නිසා දැන් මම බැලුවා පොඩි මේක මේ තාරක විද්‍යාවට රිලේටඩ් නේ, අර කොරෝනා සම්බන්ධයෙන් බෙහෙතක් හොයා ගැනීමේදී. ඒතර කොරෝනා වෛරස් එක රිලීස් වෙලා අවුරුද්දක් එකමාරක් ඇතුළත මුළු ලෝකෙටම හරි මේක මේ අපේ රටේ යම් යම් අඩුපාඩු සමහර රටවල අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් සමස්තයක් විදිහට මුළු ලෝකෙටම එන්නත් ගොඩාක් නිෂ්පාදනය කරන්න පුළුවන් වුණා. මේ ඔක්කොම වෛද්‍ය විද්‍යාව කියන්නේ විද්‍යාවේ දියුණුව නිසා ඇතිවෙච්ච සොයා ගැනීම සහ ඒ කේපබිලිටිස්. ඉතින් ඒව ගැන අපි ජත්‍තරම ආඩම්බර විය යුතුයි. මොකද මනුෂ්‍ය වර්ගය විදිහට අපි සෑහෙන ගමනක් ඇවිල්ලා තියෙනවා. ගැන ස්වභාව ධර්මයෙන් අභියෝග වල අපිට මුහුණ දෙන්න පුළුවන්. එකම අභියෝගය මට පේන විදිහට අපිට මුහුණ දෙන්න බැරි වෙන්නේ අපේම ක්‍රියාකාරකම් නිසා අපි පරිසරයට කරන හානිය තුලින් නැති වෙන බලපෑම් වලට අපිට මුහුණ දෙන්න අමාරු වෙයි. අන්න එතෙන්දී නැවතත් අපි සෑහෙන එකමුලුවක් යම් කිසි වෙලාවකදී වෙන්න අවශ්‍ය වෙයි අනාගතයේදී, නුදුරු අනාගතයේදී ඒව ටැකල් කරන්න. හොඳයි, ඒ Elon Musk ගැන කතා කරේ. එහෙනම් ඊළඟ ඉවෙන්ට් එක, ඊළඟ කරුණ, මේක විසද්ධ වෙන්නේ තව අවුරුදු බිලියන 4කින්. සෞරග්‍රහ මණ්ඩලයේ වයස අපි දන්නවා සාමාන්‍ය පිළිගැනීම තියෙන්නේ බිලියන 4.5යි අපි සෞරග්‍රහ මණ්ඩලයේ වයස වර්ෂවලින්. ඉතින් මේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති වුණා වගේම නැති වෙනවා. නැති වෙන්නේ ගොඩක් වෙලාවට සූර්යාගේ අවසානයත් එක්ක. මේ සූර්යාගේ අවසානය සිද්ධ වෙන්න තව අවුරුදු බිලියන 7ත් 8ත් අතර කාලයක් යනවා. එහිදී සූර්යා සියලුම හයිඩ්‍රජන් දහනය කරලා අවසන් වෙලා බැරලෝහ නිෂ්පාදනය කරලා සුදු වාමන තාරකාවක් කියන වයිට් ඩ්වාර්ෆ් ස්ටේජ් එකට යනවා. නමුත් ඊට කලින් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ තව අවුරුදු බිලියන 4කින් මේ තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒ මොකක්ද? ඒ කාලෙ වෙද්දි මිනිස්සයා පවතීද කියලා කියන්නේ මම දන්නේ නැහැ. සමහර විට අපි කිනේ මම කිව්ව කලින් කරුණු නිසා අපේම පරිසරය අපි විනාශ කරගෙන මැරලා යන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් උල්කාපාත ප්‍රහාරයකින් අපි විනාශ වෙලා යන්න ඉඩ තියෙනවා. නැත්නම් ලොකු ලෙඩක් ඇවිල්ලා මොනහරි වෙලා අපිට එහෙම විනාශ වෙන්න ඉඩ තියෙනවා. ඒකම තමයි Elon Musk කියේ වැදගත්කම. මල්ටි ප්ලැනටරි වුණොත් අපිට මේ ප්ලැනට් එකේ වුණත් වෙන ප්ලැනට් එකක හරි සර්වයිව් වෙන්න පුළුවන් කියන්නේ. ඉතින් මම හිතනවා ඒ ඔස්සේ ගිහිල්ලා අපිට extinct වන්ද වෙලා යන්න හේතුවක් වෙන එක නැහැ. තව අවුරුදු බිලියන 4 මේ සූර්යා විනාශ වෙද්දී අපිට ජීවත් වෙන්න පුළුවන් වෙයි වෙන ග්‍රහලෝකයක. හරි, හොඳයි. ඉතින් මේ තව අවුරුදු බිලියන 4කින් මේ සිද්ධ වෙනන සිද්ධිය මොකක්ද? ඒක හරිම ආශ්චර්යජනක සිදුවීමක්. ඒ වගේම පුදුම සහගත දර්ශනයක් ඕගලන්ට රාත්‍රී හාසේ දකින්න ලැබෙනවා. දැන් මේ ශේෂ්ත්‍ර ගැන දන්නේ නැහැ යම් කිසි අදහසක් එනවා. ඉතින් මම මේ මොකද්ද කියන්නේ කියලා, තව අවුරුදු බිලියන 4කින් අහස බැලුවොත් ඕගලන්ට ඉතාම ආශ්චර්යමත් ජනක දර්ශනයක් දක්න ලැබෙනවා. ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිණිය අපේ අහසේ ඉතා විශාල ප්‍රදේශයක් අත්පත් කරගන්නවා. රාත්‍රී අහස තවත් ආලෝකමත් වෙනවා. එතකොට ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිණිය අපේ සිරපත මන්දාකිණිය වගේම ලොකුවට වඩා දීප්තිමත්ව වඩා ලස්සනට අපිට පේන්න පටන් ගන්නවා. ඉතින් හිතන්නකො අපේ සිරපත මන්දාකිණියත් එක්කම තවත් මන්දාකිණියක් අහසේ විශාල ප්‍රදේශයක, ඒ කියන්නේ 50%ක් විතර මේක ඔකියුපයි කරයි කියලා තමයි කියන්නේ. අහසේ 100 භාගයක් විතර ලොකු මන්දාකිණියක් අපිට පේන්න ගන්නවා ඩිස්ක් එකක් වගේ. ඉතින් ඒක ටික ටික අපිට ඊට පස්සේ මේක ඇත්තටම වෙන්නේ අපි දන්නවා විශ්වයේ මන්දාකිණි එකිනෙකාගෙන් ඈත්, ඒ කියන්නේ විශ්වය ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණය වීමේදී ගොඩාක් ඒවා එකිනෙකාගෙන් ඈත් වුණත් සමහර අවස්ථාවලදී ඔය එකක් දෙකක් ලඟ වෙන්න පුළුවන්. මොකද එකිනෙකාගේ ගුරුත්වය බලපෑම මේ වගේ දේවල් නිසා. ඉතින් මේක තමයි වෙන්නේ ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිණි අපි දෙසට ගමන් කරමින් පවතිනවා, අපේ මන්දාකිණි දෙසට. ඉතින් තව අවුරුදු බිලියන 4කින් මේ මන්දාකිණි දෙක හම්බ වෙනවා. ඒ කියන්නේ මුලින් ගෑවිලා යනවා, අතුල්ලගෙන යනවා. ඊට පස්සේ අතුල්ලගෙන ගිහිල්ලා නැවතත් දෙන්නගේ ගුරුත්වාකර්ෂණ බලය නිසා අතුල්ලගෙන පාස් වෙලා යනවා. ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ බලය නිසා නැවත එකතු වෙනවා. ඔහොම දෙතුන් පාරක් වෙලා අන්තිමට තනි මන්දාකිණියක් බවට පත් වෙනවා. එතකොට අපේ අහසේ තාරකා ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයකින් අපිට වැඩි වෙනවා. ඒ කියන්නේ PVS ට පෙනෙන තාරකා ප්‍රමාණය සෑහෙන ගණනකින් වැඩි වෙයි. මොකද මන්දාකිණි දෙකක තාරකා එකතු වෙලා තනි මන්දාකිණියක් හැදෙන නිසා. හැබැයි ඒ මන්දාකිණි හැදෙද්දි ගොඩක් වෙලාවට අපේ සූර්යය විනාශ වෙලා ඉවරයි. මොකද ඒක හැදෙන්නත් අර අවුරුදු බිලියන 4න් පස්සේ තව අවුරුදු බිලියන 6ක් පමණ යනවලු ඒ මන්දාකිණි දෙක එකතු වෙලා තනි මන්දාකිණියක් බවට පත් වෙනවා. ඉතින් මේවා අතිවිශාල කාල පරතර වලින් තමයි දැනට අපිට කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක එක සිදුවීමක්. ඉතින් ඊළඟ සිදුවීම අපි බලමු මේ එක්සෝප්ලැනට්ස්. ද එක්සෝප්ලැනට්ස් ගැන ලොකු කතාවක් යනවා. එක්සෝප්ලැනට්ස් කියන්නේ සූර්යාට අමතරව අනිකුත් සූර්යයා හා සමාන හෝ වෙනත් තාරකා මත තියෙන ග්‍රහලෝක. ඒ කියන්නේ ඒව වෙනත් සෝලර් සිස්ටම්ස්, වෙනත් සෞර ග්‍රහ මණ්ඩල අපේ එක ඇරුණාම. ඉතින් මේ වගේ එක්සෝප්ලැනට්ස් ගොඩාක් දැන් විද්‍යාඥයෝ හොයාගන්නවා. මොකද අපේ තියෙන දුරේක්ෂ ප්‍රබලයි, අපේ තාක්ෂණයේ ප්‍රබලයි, ප්‍රස කම්පියුටර් ඉමේජින් ඇනලිසිස් ඒවත් එක්ක, සහ අපි අලුතෙන් හොයාගත්ත ක්‍රම මේ එක්සෝප්ලැනට්ස් හොයාගන්න. ඉතින් මේවත් එක්ක හරිම ලේසියෙන් දැන් අලුතෙන් එක්සෝප්ලැනට්ස් හොයාගන්නවා. ඉතින් හොඳ එහෙම හොයාගත්ත එක්සෝප්ලැනට් අපි දන්නවා ට්‍රැපිස්ට් සිස්ටම් එක. තොර මේක අවුරුදු දෙකකට කලින් ලොකු ආන්දෝලනයක් ඇති කළා. ට්‍රැපිස්ට් සිස්ටම් එකේ ප්ලැනට්ස් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ජීවය පවත්වාගෙන යාමට සුදුසු පරිසරයක් තියෙන සහ පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු. ඒ වගේම කෙප්ලර් 438b කියන්නේත් ඒ වගේ ලොකු හොඳ එක්සෝප්ලැනට් එකක්. පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය ගත්තත් පෘථිවිය වගේ දශම කියන්නේ 9ක වගේ, කියන්නේ පෘථිවියට ආසන්නම තත්ත්වයේ ගුරුත්ව බලයක් තියෙන ග්‍රහලෝකයක්. හැබැයි මේක තියෙන්නේ ආලෝක වර්ෂ 475ක් ඇතින්. කියන්නේ අපි දකින්නේ මීට අවුරුදු 475කට කලින් තිබ්බ ග්‍රහලෝකය. මේ විද්‍යාවක විනාශ වෙලාද අපි දන්නේ. ඉතින් මේක ගොඩක්ම ඒ තාරකාවට ළඟින් පිහිටනවා. හැබැයි මේක තියෙන්නේ ගෝල්ඩි ලොක් සෝන් එකේ. මොකද මේ ගෝල්ඩි ලොක් සෝන් එක කියන්නේ? ඔන්න ඔතන තමයි කියන්නේ ජීවීන් විදිහට අපි කොච්චර වාසනාවන්තද කියන දේත් ඔතෙන්දී බලන්න ඕනේ. මොකද මේ ගෝල්ඩි ලොක් සෝන් එකේ පිහිටන නිසා. මොකද්ද ගෝල්ඩි ලොක් සෝන් එක කියන්නේ? ගෝල්ඩි ලොක් සෝන් එක කියන්නේ තාරකාවක් එක්ක තියෙන ග්‍රහලෝකයක්. ඒ තාරකාවට not too close, not too distant. ඒ කියන්නේ තාරකාවට ඕනටත් වඩා ළඟත් නෙමෙයි, ඕනට වඩා ඈතත් නෙමෙයි. ඕනට වඩා ළඟ වුණොත් මොකද වෙන්නේ? ඒ රස්නෙට පිච්චිලා යනවා. සරලම භාෂාව. ඕනට වඩා ඈත වුණොත් මොකද වෙන්නේ? සීතලෙන් ගල් ගහලා යනවා. ඔය දෙක අතර ද්‍රව ජලය පවත්වා ගන්න පුළුවන් ඒරියා එක. ඒ කියන්නේ ජලයේ ද්‍රව විදිහට තියෙන ඒරියා එක ඒ ප්ලැනට් එක තියෙනවා නම් not too hot level එකේ ගිනොත්, not too cold level එකේ ගිනොත් අපි කියනවා ඒ කක්ෂවලට ගෝල්ඩි ලොක් සෝන් එකේ කක්ෂයක් කියලා. එතකොට මේක ඇත්තටම පටි තාරකා වටේ තියෙන පටියක් වගේ නිකම් මේ වලල්ලක් වගේ ප්‍රදේශයක ඒ ග්‍රහලෝකයේ පිහිටුවොත් විතරයි ඒ ගෝල්ඩි ලොක් සෝන් එකේ ඉෆෙක්ට් එක අපිට ගන්න පුළුවන්. ඉතින් පෘථිවියේ තියෙන එහෙම ඒරියා එක ඒ වගේ සංසන්දනාත්මකව බැලුවාම මේ කියන කෙප්ලර් කියන ග්‍රහලෝකෙත් ගෝල්ඩි ලොක් සෝන් එකේ මුල හරියේ ඒ තාරකාවට සාපේක්ෂව තියෙන ග්‍රහලෝකයක්. ඉතින් ওই ගෝල්ඩි ලොක් සෝන් එකෙන් තව පොඩ්ඩක් කතා කරමු. ඔය එක්සෝ ජීවය පවත්වාගෙන යන්න පුළුවන් ප්ලැනට්ස් ගැන ලොකු රිසර්ච් කිරීගෙන යනවා. ඉතින් ඔය එක විදිහක්. ඔය තියෙන ගෝල්ඩි ලොක් සෝන් එකේ තියෙන එක ප්ලැනට් එකක්. නමුත් තව තියරි එකක් තියෙනවා. ගෝල්ඩි ලොක් සෝන් එකෙන් පිට තිබුණත් මෙන්න මේ වගේ අවස්ථාවකදී ජීවය පැවතිය හැකි බවට සමහර විද්‍යාඥයින් මතපල කරනවා. ඒ වගේ අවස්ථාවක් තමයි ටයිඩ්ලි ලොක්ඩ් ප්ලැනට්ස්. ටයිඩ්ලි ලොක්ඩ් ප්ලැනට්ස්. ඒ කියන්නේ ටයිඩල් ලොක් වෙනවා. දැන් ඇත්තටම ඒකට හොඳම උදාහරණ මේ ටයිඩල් ලොක් කියන එක තේරුම් ගන්න හොඳම උදාහරණය තමයි අපේ චන්ද්‍රය. දැන් අපේ චන්ද්‍රය අපේ මූන් එක අපිට හැමතිස්සෙම පේන්නේ හඳ එක පැත්තයි. මොකද හඳ අපිට එයාගේ එක පැත්තක් විතරයි හැමතිස්සෙම මූණ දාලා තියෙන්නේ. එතකොට මේක දැන් ගොඩක් වෙලාවට මෙහෙම ගන්න පුළුවන්. ඒක කියන්නේ මේක ටයිඩ් එක ටයිඩ් ලොක් එකටම උදාහරණයක් නෙමෙයි. නමුත් එෆෙක්ට් එක සමානයි. ඒ කියන්නේ ඒ ටයිඩ් ලොක් උනත් වෙන්නේ ඒ දේ. ඒ කියන්නේ හඳේ එක පැත්තක් විතර අපිට පේන්නේ. අපිට හඳේ පිටිපස්ස පැත්ත කවදාවත් පේන්නේ නැහැ. ඒකට හේතුව මේ වගේ ග්‍රහලෝකයක් ඒ තාරකාවට ළඟ නිසා ග්‍රහලෝකයේ භ්‍රමණය සමානයි එයාගේ තාරකාව වටේ ගමන් කරන ස්පීඩ් එකට. එහෙම වුණාම මොකද වෙන්නේ? අපිට එක පෘෂ්ඨයක් පමණයි තාරකාවේ පේන්නේ. ඒකෙන් වෙන එෆෙක්ට් එක තමයි ඒ ප්‍රදේශය අධික ලෙස රත් වෙනවා. මොකද හැමදාම හැම මොහොතෙම ඒක තාරකාවේ විකිරණ වලට විවෘත නිසා. ඒ කියන්නේ රෑ වෙන්නේ නැහැ. දවල් විතරයි. ඒතර අනිත් පැත්ත රෑ විතරයි. ඒතර අධික සීතලක්. අධික සීතලක් එක පැත්තක, අධික රස්නයක් එක පැත්තක, ඔය අතර මැද පටියක් ඉතුරු වෙනවා. ඔකේ ට්‍රාන්සිෂන් ඒරියා එක. රාත්‍රියෙන් දවාලට එන ඒරියා එක. ඒතකොට ඒක යම් කිසි එළියක් පවතිනවා, යම් කිසි රස්නයක් පවතිනවා. ඒක නොට් එන්න ඒක ගෝල්ඩ් ලොක් සෝන් එක. ප්ලැනට් එක ඇතුලේ. Not too cold, not too hot. අන්නේ ඒ පටියේ ජීවත් වෙන්න යම් කිසි ජීවියෙකුට හැකියාව තියෙනවා කියලා යම් මතයක් මේ දවස්වල කියන්නේ ගොඩක් කල් තිබ්බා කතා වෙනවා විද්‍යාඥයෝ අතරේ. ඉතින් ඒ වගේ අවස්ථාවක් තියෙනවා ජීවේ හටගන්න. ඉතින් මම එදා කතා කරා එදා සාකච්ඡාවේදී අහස දිහා බැලුවාම අපිට පේන්නේ මොන තරුද කියන එක. මේ පේන හැම තරුවක්ම අපේ මන්දාකිණියේ තරු. අපිට වෙන මන්දාකිණි වල තරු පේන්නේ නැහැ. හරිනේ. මේ පේන හැම තරුවක්ම ඒ පේන්නේ අපේ පෘථිවිය ඉඳලා ආලෝක වර්ෂ 1500ක් පමණ ඈතට යනකම් තියෙන තාරකා තමයි අපිට ඇහැට පේන්නේ. තේරුණාද? එතකොට සාමාන්‍යයෙන් ශීරපත මන්දාකිණිය තාරකා බිලියන 100කට වැඩි ප්‍රමාණයක් තියෙන මන්දාකිණියක් කියලා තාරකා ඝනත්වය අනුව ගණනය කරලා තියෙනවා. ඉතින් ඒ තාරකා එක්ක බැලුවාම අපිට පේන මේ තාරකා 6000ක් වගේ ප්‍රමාණයේ පීවීසට පේන ප්‍රමාණය ඉතාම කුඩා ප්‍රමාණයක්, ඉතාම සුළු ප්‍රමාණයක්. ඉතින් ඔය ටික අද්දෙන්නේ ඉතින් එතනින් එහාට දුරේක්ෂමකින් අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඉතින් ඔය තියෙන තාරකා බිලියන 100ට අධික ප්‍රමාණයේ විද්‍යාඥයෝ ප්‍රෙඩික් කරනවා බිලියන 40ක් පමණ පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු ග්‍රහලෝක තියෙන්න පුළුවන් කියලා. හිතා විශාල ප්‍රමාණයක් බිලියන 40ක් තියෙන්න පුළුවන් පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු ග්‍රහලෝක. ඉතින් ඒ වයනුත් විශාල ප්‍රමාණයක් මේ ගෝල්ඩි ලොක් සර්න් එකේ තියෙන්න පුළුවන් කියලා විද්‍යාඥයෝ අනුමාන කරනවා. ඉතින් උගලන්ට හිතා ගන්න පුළුවන් එහෙනම් ජීවේ පවතින කොච්චර හැකියාවක් ඇද්ද මේ ග්‍රහලෝකවල කියලා. සහ මන්දාකිණිය තුලම කොච්චර ජීවීන් ඇද්ද? මගේ මතය අනුව බුද්ධිමත් ජීවීනුත් මේවා ඇති. ඕනේ හැටි එක විද්‍යාඥයොත් ගොඩක් අය පිළිගන්නවා. හැබැයි එතකොට ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් කෝ මේගොල්ලෝ? බුද්ධිමත් ජීවීන් හිටියා නම් කෝ? ඉතින් ඒකට උත්තර කීපයක් තියෙනවා. ඇයි අපිට හම්බුන්නේ නැත්තේ? දැන් විහිළුවට කියනවා මේගොල්ලෝ මේ ඇත්තටම අපි දිහා බලන් ඉඳලා මේ අපිත් එක්ක අපි හරියන්නේ නැහැ කියලා අපිව දාලා ගිහිල්ලා ඉවරයි කියලා. ඒ කියන්නේ ඇවිල්ලා අපෝ මුම් මේ කෙනෙක්ත් එක්ක කුලා ගා ගන්නවා. මේක මේ චාටර් ප්ලැනට් එකක් අපි යනවා යන්න කියලා ගිහිල්ලා ඇති කියලා. එහෙම නැත්නම් මිනිස්සුන් මෙහෙට ගෙනත් මිනිස්ස බීජේ පැල කරේ, ඒ කියන්නේ අපේ තිබ්බ ඉකෝසිස්ටම් එකේ ජාන වෙනස් කරලා මිනිස්සයා බවට වෙනම බ්‍රාන්ච් එකක්, ඉවලූෂනරි බ්‍රාන්ච් එකක් ඕපන් කරේ පිටසක් වල ජීවින් කියලා එහෙමත් මතයක් තියෙනවා. නමුත් අපි මෙහෙම හිතමුකෝ. දැන් මම කියවනේ අපි දැන් අපේ පළවෙනි රේඩියෝ, ඒ කියන්නේ අපේ ග්‍රහලෝකයේ බුද්ධිමත් ජීවීන් ඉන්න බවට පළවෙනි සලකුණු විදිහට අපිට සලකන්න පුළුවන් අපෙන් එළියට නිකුත් වෙන පළවෙනි රේඩියෝ තරංගය. එහෙම නැත්නම් වොයේජර් යානාවක් එක්ක අපි යවලා තියෙන මැසේජ් එක. එහෙම නැත්නම් ඇරිසිබෝ දුරේක්ෂයෙන් අපි 1970 ගණන් වල යවපු රේඩියෝ මැසේජ් එක අභ්‍යවකාශයේ ඕන කෙනෙකුට ගන්න කියලා. එතකොට මේ මැසේජ් ඔක්කොම ගමන් කරන්නේ ආලෝකයේ වේගයෙන්. මේ වොයේජර් සැටලයිට් එකෙන් ඇරුණාම ඉතින් මේ ආලෝකයේ වේගෙන් ගමන් කරන මැසේජස් තාම ගමන් කරලා තියෙන කොච්චර පොඩි දුරද? 1970 ලොන්ච් කරා නම් දැන් වෙද්දි ඔන්න ආලෝක වර්ෂ 50ක් දුර ගමන් කළා. ඒතර අපේ ශීරපත මන්දාකිණියේ විස්කම්භයේ ආලෝක වර්ෂ ලක්ෂයක්. එතකොට මේ අපි ලොකු පිඟානක් අරගෙන ඒකට ගම්මිරි සැටයක් තිබ්බොත් අයිනකින් අන්නේ ගම්මිරි සැටේ ප්‍රමාණයට විතරයි අපි තාම රීච් කරලා තියෙන්නේ අපේ රේඩියෝ මැසේජ් එක. ඉතින් පිටසක්වල ජීවීන් බුද්ධිමත් ජීවීන් හමු නොවන එක අරුමයක් නෙමෙයි. ඒගොල්ලන්ටත් ඒ ප්‍රශ්නෙමත් දන්නේ තියෙන්නේ. අපි දන්නේ. ඉතින් ඔය වගේ ගොඩාක් තර්ක විතර්ක ඔය සම්බන්ධයෙන් කතා වෙනවා. ඉතින් අපි බලමු. අපිට කවදා හරි අපේ සමහරට වාසනාව තිබුත් අපේ ජීවිත කාලය තුළම වාසනාවට වාසනාවට ඒ ෆස්ට් කන්ටැක්ට් එක ගන්න පුළුවන් වෙයි. හොඳයි. ඊළඟ තැනට අපි ගියොත්. දැන් මේ එක්සෝප්ලැනට් ගැන කතා කරානේ. මෙන්න මේ හොයා ගන්න හොමද අන්න ඒක තමයි හොඳ ප්‍රශ්නේ. දැන් ඔච්චර එක්ස්ප්ලේන ගැන තියෙනවා අරේ තියෙනවා මේ තියෙනවා. ඉතින් කද්ද කියන්නේ මේක කොහොමද හොයාගන්නේ? ඒවට හොයාගන්න ක්‍රම තියෙනවා. ඉතින් මේ ක්‍රම ටිකක් ගැන මම කතා කරන්නම් අද. එකක් අපි කියනවා watching for a wobble. ඔන්න watching for a wobble කියන එක මම විස්තර කරන්නම්. මොකද මේ එක්ස්ප්ලේනට් හැමතිස්සෙම තියෙන distant star එකනේ. ඒ කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් අපිට තියෙන තරුවක් වටා තමයි මේ එක්ස්ප්ලේනට්ස් තියෙන්නේ. එතකොට අපිට මේ planets පේන්නේ නැහැ ගොඩක් වෙලාවට. හේතුව planet එක තාරකාවට සාපේක්ෂව කුඩයි සහ තාරකාවේ දීප්තිය planet එක වහනවා. ඒ කියන්නේ අපි ලොඩක් එළිය තියෙන බල්බ් එකක් දිහා බලන් හිටියොත් ඕගලන්ට ඒ බල්බ් එක ගාවම ඉන්න කැරපොත් මේ පොඩි කූඹියක් වගේ සතෙක් පේන්නේ නැහනේ. හේතුව අර ලයිට් එක එළියෙන් එයාව වැහෙනවා. හරි, එන්න ඒකම තමයි තාරකාවලත් තියෙන ප්‍රශ්නේ. හැබැයි ඒකම තමයි අපිට උදව් වෙනවා planet එකක් තියෙනවද කියලා හොයන්න. කොහොමද? ඒකට මම සෞරග්‍රහ මණ්ඩලයේ උදාහරණයට ගන්නවා. දැන් සෞරග්‍රහ මණ්ඩලයේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙද කියලා ඇහුවොත් කාට හරි උත්තරයක් දෙන්න පුළුවන් පොඩ්ඩක් හිතුවොත්. සූර්යා මත නේද, සූර්යාගේ කෝ එකේ නේද කියලා. සෝ සූර්යාගේ මධ්‍යයේ නේද කියලා. ඒක මෙහෙමයි. ඒක හරියටම හරි උත්තරයක් නෙමෙයි. හේතුව සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන සමස්ත ස්කන්ධයෙන් 99% ගණක්ම තියෙන සූර්යාගේ ස්කන්ධය තමයි. ප්ලැනට්ස් ඔක්කොම තියෙන 1%කටත් අඩු ප්‍රමාණයක්. නමුත් ඒ 1%කටත් අඩු ප්‍රමාණයෙන් නිසා සෞරග්‍රහ මණ්ඩලයේ ගුරුත්ව කේන්ද්‍රය සූර්යාගේ කෝ එකේ මැදම නෙමෙයි තියෙන්නේ. ඒක චුට්ටක් එකෙන් එළියට පැනලා තියෙන්නේ. සමහර අවස්ථාවල බ්‍රහස්පති ඇතුළු ලොකු ග්‍රහයන්ගේ ප්‍රහීඨීම ආනුව මොකද සමහරවිට ප්ලැනටරි ඇලයින්මන්ට්ස් එහෙම සිද්ධ වෙනවානේ. එතකොට ගුරුත්ව කේන්ද්‍රය තවත් සූර්යාගෙන් එළියට එනවා. සමහර අවස්ථාවලදී සූර්යාගේ මතු පිටින් එළිය පොයින්ට් එක තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒක වටේ තමයි සූර්යයත් ගමන් කරන්නේ අවසානයේ. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවද මේක හරිම භ්‍රමණයක් නෙමෙයි, පොඩ්ඩ මේක වොබල් වෙවි යන්නේ. මේ භ්‍රමණය පොඩ වොබල් වෙනවා, පැන පැන යන්නේ. අන්න ග්‍රහලෝක තියෙනවා නම් ඕනම තාරකාවක ඒ ලක්ෂණ ටික තියෙනවා, වොබල් වෙනවා. ඔන්න ඔය වොබලින් එෆෙක්ට් එක ඩිටෙක්ට් කරන්න පුළුවන් අපිට. අන්න ඒ තුලින් ග්‍රහලෝක 664ක් වගේ ප්‍රමාණයක් හොයාගෙන තිනවා 2020 වෙද්දි, 2019 වෙද්දි සමහරවිට 2019 වෙද්දි ග්‍රහලෝක 664ක් වගේ හොයාගෙන තිනවා. ඉතින් මේ වොබල් වෙන එක මනි අපි හරි අපි කොහොමද මේ වොබල් වෙනවා කියලා හොයාගන්න මේ එන ඈත තියෙන වස්තු උන්නේ. මේක කියන්නේ ආලෝක වර්ෂ 100 ගණන් 200 ගණන් දෙක 475ක් ඈතින් තියෙන එක. කොහොමද වොබල් වෙනවා කියලා හොයාගන්නේ? ඕක දිහා දුරේක්ෂයද්දී බැලුවත් දැන් මොකද වොබල් වෙන එක මේ අපිට ඒ වගේ දුරේක්ෂයකට සංවේදීන වෙන්න පුළුවන්. එහෙනම් කොහොමද මේක හොයාගන්නේ? ඒකට අපි යූස් කරන ටෙක්නික් එකක් රෙඩ් ෂිෆ්ට් ඇන්ඩ් බ්ලූ ෂිෆ්ට් කියලා. එතකොට සාමාන්‍යයෙන් වර්ණාවලී මාණය ගණන් ගත්තොත් එහෙම නැත්නම් තරංග ආයාමය ගණන් ගත්තොත් අපෙන් ඈතට යන වස්තුවක තරංග ආයාමය විෂුවල් ස්පෙක්ට්‍රම් එක ගොඩක් වෙලාවට රතු පැත්තට බරයි. ඒ කියන්නේ අපෙන් වේගෙන් වස්තුවක ඈතට යනවා නම් අපිට පේන්නේ අපේට පේන දෘශ්‍ය ආලෝකය ටික ටික වර්ණාවලිය රතු පැත්තට ගමන් කරනවා. හයියෙන්ම යනවා නම් ඒක රතු පාට පේනවා කියලා එකක් තමයි ඒ කියන්නේ. අපිට එහෙම පෞද්ගලික කියන්නේ PV හැට එහෙම ලොකු වෙනසක් දකින්න බෑ. නමුත් තරුවල ඒක දකින්න පුළුවන් මේ සංවේදී උපකරණ වලට තරුව අපෙන් ඈතට යනවාද අපිට ළඟට එනවාද කියලා. දැන් අර වගේ වොබල් වෙන්නේ නැති තාරකාවක් නම් ඈතට යන්නේ නැහැ ළඟට යන්නේ නැහැ එකතන කරගෙනවනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් කිසි තාරකාවක් ටික කාලයක් අපෙන් ඈතට යනවා. ඒ කියන්නේ රෙඩ් ෂිෆ්ට් වෙනවා. ඊට පස්සේ ටික කාලයක් අපෙන් ළඟට එනවා. එතකොට බ්ලූ ෂිෆ්ට්. ඒ කියන්නේ වර්ණවලිමානේ බ්ලූ පැත්තට එයාගේ තරංග ආයාමයේ ගමන් කරනවා. එතකොට මේ රෙඩ් ෂිෆ්ට් බ්ලූ ෂිෆ්ට් එකෙන් අපිට කියන්න පුළුවන් මේ තාරකාව වොබල් වෙනවා කියලා. රෙඩ් ෂිෆ්ට් එකයි බ්ලූ ෂිෆ්ට් එකයි තියෙනවනะ. සහ වෙන ප්‍රමාණය අනුව කොපමණ ප්‍රමාණයකින් වොබල් වෙනවද කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ කොපමණ ප්‍රමාණයක් තාරකාවේ විශාලත්වය හා වොබල් වෙන ප්‍රමාණය අනුව යම් කිසි අදහසක් ගන්න පුළුවන් වටේ තියෙන ප්ලැනට්ස් වල ස්කන්ධයත් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේවා හරිම එක්සයිටින් මැතමැටිකල් ෆෝමියුලාස්. හරි, ඉදින්න මේ අනිවාර්යෙන් තාරක විද්‍යාවේ මැත්ස අවශ්‍ය කියන්නේ නෝකයි. ඊට පස්සේ හැබැයි මේවා ගොඩක්ම දැන් උපකරණ වලින් සොෆ්ට්වෙයාර් වලින් කරන දේවල්. නමුත් අර ෆන්ඩමෙන්ටල්ස් මිනිස්සු දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපිට තව විදිහක් තමයි මේ එක්සෝප්ලැනට්ස් හොයාගන්න searching for shadows. ඒ කියන්නේ transit එකක්. හරියට මේ මොකද්ද සූර්යග්‍රහණයක් වගේ. සූර්යා ඉස්සරහින් හඳ ගමන් කරනකොට සූර්යාලෝකෙට මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ වගේම මේ තරු ඉස්සරහින් ඒගොල්ලන්ගේ ග්‍රහලෝක ගමන් කරද්දී දීප්තිය යම් කිසි වෙනසක් වෙනවා. අඩු වෙනවා, වැඩි වෙනවා. ඔන්න ඕක අල්ලන්න පුළුවන්. ඕකෙන් තමයි වැඩිම ප්‍රමාණයක් එක්සෝප්ලැනට්ස් හොයාගෙන තියෙන්නේ. 3000කට ආසන්න ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. ඒකෝට යම් කිසි තාරකාවක් ඉස්සරහින් පෘථුවියයි ඒ තාරකාවයි අතරට ඒ තාරකාවේ ග්‍රහලෝකයක් ගමන් කරද්දී ඒ තරකාවේ මෙච්චරකල් නිකුත් වූ ආලෝකයේ ඩිප් එකක් ඩවුන් එකක් වැටිලා ආයි ඒක නෝමල් තත්ත්වෙට එනවා. ඒ කියන්නේ යම් කිසි වස්තුවක් ඒ ගහලෝකයේ මේ තාරකාව වටේ භ්‍රමණ මේ කක්ෂගත වෙලා. ඉතින් ඔන්න හොම තත්ත්වයක් තියෙන. දැන් ඕගලන්ට කක්ෂගත වීම නිසා අර පළවෙනි එක්සැම්පල් එකේදී මම කියපු තියරි අහයි. ඒ කියන්නේ දැන් මේ හොඳ මෙතන අහන ප්‍රශ්න. ඒ කියන්නේ දැන් සැටලයිට් එකක් නම් ඉන්ධන තියෙනවා, එන්ජිමක් තියෙනවා. ඉතින් කාලෙන් කාලෙට පුළුවන් නේද? කාලෙන් කාලෙට පුළුවන් පොඩි පොඩි ඉන්ධන දහනයන් එහාට මෙහාට කරලා ඒ කක්ෂය පවත්වාගෙන යන්න. හැබැයි ග්‍රහලෝකයකට එහෙම ඉන්ධනයක් එන්ජිමක් නැහැනේ. එහෙනම් කොහොමද මෙච්චර තරුවක් වටේ දිගටම කරකෙන්නේ? ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි එහෙම කරකෙන්න බැරි වෙච්ච හැම එකක්ම ඒ තාරකාවට වැටිලා විනාශ වෙලා ඉවරයි කියන එක. ඒ ඉතුරුලා තියෙන්නේ ඒ යන්න පුළුවන් ටික තමයි. ඊළඟට ටේකින් පික්චර්ස්, ඒ කියන්නේ ඩිරෙක්ට් ඉමේජින්. ඒ කියන්නේ ඒකට අමාරුයි. ඒ කියන්නේ හොඳම දුරේක්ෂ වලින් එක එක තාරකාවන් හොඳට මේ වෙනම අපි පින්තූර ගත කරුවා. ඒ වෙලාවට ගොඩක් වෙලාවට තාරකාවේ මධ්‍ය ලක්ෂ්‍ය වහනවා අපි. ඒ කියන්නේ ඕගොල්ලෝ දැකලා ඇති සමහර සූර්යග්‍රහණවලදී අපි සූර්ය කොරෝනාව දිස්තුනා. සූර්ය කොරෝනාව කියන්නේ සූර්යා වටේ තියෙන රැස්වලල්ල කියලා අපි කියමුකෝ සරලව. එතකොට සූර්ය කොරෝනාව බලන නම් ගොඩක්ම ඉන්ස්ට්‍රුමන්ට්ස් වල සූර්යාව වහන්න වෙනම කළු ඩිස්ක් එකක් එනවා. එතකොට ඔය ඩිස්ක් එක දැම්මහම සූර්ය කොරෝනාව පැහැදිලිව දැర్శණය වෙනවා. ඉතින් ඔය වගේ ඈත දින තාරකා වලට කරලා ෆොටෝ ගත්තාම සමහර අවස්ථාවලදී තාරකාවෙන් එන එළිය බ්ලොක් කරපු නිසා වටේ තියෙන ප්ලැනට්ස් පේන්න ගන්නවා. නමුත් ඒක ගොඩක්ම ළඟ තාරකා වලට සහ ඉතා බලවත් දුරේක්ෂ වලින් කරන්න ඕනේ. ඒකින්ද ගොඩක් ප්‍රමාණයක් සොයාගත්ත ග්‍රහලෝක අඩුයි. ග්‍රහලෝක 50ක් වගේ තමයි එහෙම හොයාගෙන තියෙන්නේ. ඔන්න ඊට පස්සේ තව මරු ක්‍රමයක් එනවා. ග්‍රැවිටේෂනල් ලෙන්සින්. මේක අයින්ස්ටයින් ප්‍රෙඩික්ට් කරපු දෙයක්, පස්සේ ඔබ්සර්ව් කරපු දෙයක්. මේ ග්‍රැවිටේෂනල් ලෙන්ස් කියන්නේ මොකක්ද? අපි දන්නවා ග්‍රැවිටි එක, ඒ කියන්නේ ලොකු ස්කන්ධයක් සහිත වස්තුවකට ඒවට ඇති කාලය අවකාශය නමන්න, වෙනස් කරන්න පුළුවන්, බලපෑම් කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් වෙන්නේ ග්‍රැවිටේෂනල් ලෙන්ස් එකක් කියලා කියන්නේ අපි ඈත අහසේ යම්කිසි වස්තුවක් දිහා බැලුවාම විශේෂයෙන්ම කළු කුහර පවතින බවට සනාථ කිරීමට මේ ග්‍රැවිටේෂනල් ලෙන්ස් යොදා ගන්නවා. ඒ කියන්නේ අපි කළු කුහරයක් එක පේන්නේ නැහැ කළුයිනේ. නමුත් යම්කිසි අධික ස්කන්ධයකින් යුතු වස්තුවක් ගමන් කරද්දී තාරකාවක් කළු කුහරයක් වගේ දෙයක් අර කාලය හා අවකාශයේ නැම්මක් ඇති කරන නිසා ඒ වස්තුවෙන් ඊට එපිටින් තියෙන බෑග්ග්‍රවුන්ඩ් ස්ටාර් පසුබිමේ තියෙන තාරකාවල ආලෝකය අර වස්තුව ළඟින් ගමන් කරද්දී යම්කිසි නැමීමකට ලක් වෙනවා. ග්‍රැවිටේෂනල් ලෙන්සින් නොවුනත් ඔය එෆෙක්ට් එක මම විස්තර කරන්න උත්සාහ කරන්න මෙන්න මේ වගේ. මොකද මේක ඔඩියෝ ප්ලැට්ෆෝම් එකක් නිසා මේක හරි අමාරුයි. ඔයගලන්ට විෂුවල් පෙන්වන්න ඕනේ දැන් මේක. මම මේ විස්තර කරන්න යන්නේ, මම මේ විස්තර කරන උදාහරණේ ග්‍රැවිටේෂන් ලෙන්සින් එෆෙක්ට් එකක් නැහැ. නමුත් ඒක ග්‍රැවිටේෂන් ලෙන්සින් නිසා නෙමෙයි වෙන්නේ. නමුත් එෆෙක්ට් එක ඒ වගේ ටිකක්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ ගිනි ගොඩක් ළඟින් ගිනි ගොඩක් ගැහුවාම ගිනි ගොඩේ රස්නෙට ගින්නේ දැල්ලෙන් එහා පැත්තේ තියෙන ළඟම තියෙන වාත ස්තරය පොඩ්ඩක් අර නිකන් බොයිල් වෙනවා වගේ ගතියක් පේනවනේ. රත් වෙලා නිකන් එහා පැත්තේ තියෙන ග්‍රහක් හරි මොකක් හරි දර්ශනේ පොඩ්ඩක් මේ එහාට මෙහාට වෙලා ඇද වෙලා පේනවා වගේ. අන්න ඒ වගේ එකක් පේනවා මේ තරුවක් හරි මොකක් හරි මේ ග්‍රහ කළු කුහරේ වටේ තියෙන ප්‍රදේශය. ඒක පොඩ්ඩක් ඊට එහා පිටින් තියෙන තාරකා අපිට දර්ශනේ වෙන්නේ ටිකක් ඩිස්ටෝට් වෙලා ඉමේජ් එකේ වෙයි. ඉරි ගිහිල්ලා පොඩ්ඩක් ඇද වෙලා වගේ තමයි පේන්නේ. ඉතින් මෙන්න මේක තමයි ග්‍රැවිටේෂනල් ලෙන්සින් කියන්නේ. ඉතින් ඔය ග්‍රැවිටේෂනල් ලෙන්සින් යොදා ගන්න පුළුවන් එක්සෝ ප්ලැනට් ඩිස්කවර් කරන්න කොහොමද? එක්සෝ ප්ලැනට් එකක්, ඒ කියන්නේ තාරකාව දිහා අපි බලන් ඉන්නකොට අපිට පේනවා ඒ තාරකාවට එපිටින් තියෙන පසුබිම් තාරකාවල ආලෝකය තාරකාවට ළඟින්ම නෙමෙයි ටිකක් ඈතින් ඩිස්ටෝට් වෙනවා. ඒ කියන්නේ ඒ වස්තුවේ ඉමීඩියට් විසිබිලිටි එකේ ඩිස්ටෝට් වීමකුත් තියෙනවා. ඒක ඒ වස්තුව නිසා, ඒක තාරකාව නිසා ඇති වෙන එකක්. නමුත් ඊට එපිටින් ටිකක් දුර ගිහිල්ලා තව එකක් පොඩ්ඩක් ඔන්න තව පොඩි බෑග්ග්‍රවුන්ඩ් ස්ටාර් එකකින් එන ආලෝකය, ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඕනතරම් තරු තියෙනවා, මන්දාකිනි තියෙන ඕනතරම් තියෙනවා, ඒවෙන් එන ආලෝකය තව පොඩ්ඩක් ඩිස්ටෝට් වෙනවා තැන් තැන් වල පොයින්ට්ස් වල. ඒකින් කියන්නේ තව කුඩා වස්තුන් මේ තාරකා වටේ තියෙනවා කියන එක. අන්න ඒ ඔස්සේ අපි හොයාගෙන තියෙනවා. ඉතින් ඒකේ ලොකු ගණක් හොයාගෙන නැහැ, සාමාන්‍යයෙන් ගහලෝක 60ක් වගේ හොයාගෙන තියෙනවා. ඊට පස්සේ හොයාගෙන තියෙනවා මේ පොඩි පොඩි චලනයන්. ඒක නිකන් වොබල්ම කියන්න බෑ. බොබල් එකක් වගේ අර ලොකු රෙඩ් ෂිෆ්ට් බ්ලූ ෂිෆ්ට් දෙයක් වෙන්නේ වෙනවාට වඩා පොඩි පොඩි චලනයක්. ඉතින් ඒකට අපි කියනවා මේ මිනිස්කියුල් මූව්මන්ට්ස් කියලා. ඒ කියන්නේ ඒ තාරකාවේ යම් යම් පොඩි පොඩි චලනයන්, පොඩි පොඩි ගැස්සීම් හෙල්ලීම් වගේ දේවල් වලින් අපිට හොයාගන්නත් පුළුවන් තාරකා. එහෙමනම් හොයාගෙන ඔය පහකටත් අඩු ප්‍රමාණයක් තමයි එහෙම ප්ලෑන්ස් හොයාගෙන තියෙන්නේ. මම හිතන්නේ එකක් දෙකක් වගේ තමයි හොයාගෙන ඇත්තේ එහෙම. ඉතින් මේ මිනිස්කියුල් මූව්මන්ට්ස් වලිනුත් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් ප්‍රධානම දේ සර්චින් ෆෝ ෂැඩෝස්. ඒ කියන්නේ තාරකා විස්තරයෙන් ඒ ගහලෝකේ ගමන් කරද්දී තාරකාවේ එළිය අඩුවිය මත අපිට ඒක හොයන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ සමහර විට හිතන්නකෝ ඒ සෞරග්‍රහ මණ්ඩලය අපිට මුණ දාලා තියෙන්නේ ඒගොල්ලන්ගේ සයිඩ් එක නෙමෙයි කෙලින් කියලා. ඒ කියන්නේ ද සයිඩ් එකින් කියන්නේ ද ග්‍රහලෝක සූර්යයාට ගමන් කරන්න යම්කිසි තලයක් මතනේ. ඒක ඇත්තටම එහෙම තලයක් තමයි. ඒ කියන්නේ යම්කිසි භ්‍රමණයක් වස්තුව භ්‍රමණය වෙනකොට ඒ වස්තුව වටේ ගමන් කරන අනිකුත් වස්තුන් යම්කිසි තලයකට හෝ තලයකට ආසන්න ප්ලේන් එකකට එක ප්ලේන් එකකට එනවා. සූර්ය ග්‍රහමණ්ඩලයත් එහෙමයි. එතකොට ඒ වගේ ප්ලේන් එකකට එද්දී එක තලයක් මතට එද්දී ඒ තලයෙන් පැත් ඒ තලයට අපි පැත්තෙන් බැලුවොත් තමයි අපිට පේන්නේ ඒ තාරකාව වටේ යන ග්‍රහලෝකයක් තාරකා විසිරෙන් ගමන් කරනවා වගේ. පැහැදිලිද මං කියන්නේ? හැබැයි ඒකට උඩින් බැලුවොත් තරුව විතරනේ පේන්නේ. අන්න ඒතකොට ග්‍රැවිටේෂන් ලෙන්සින්ග් වගේ මෙතඩ් එකක් යූස් කරන්න එනවා. මොකද උඩින් බැලුවොත් තරුව පේනවා. තරුව ඉස්සරහින් ග්‍රහලෝකයක් කිසි වෙලාවක ගමන් කරන්නේ නැහැ. ඉතින් මේ මේ හොයාගත්ත ග්‍රහලෝකත් ඒ විදිහට කියන්නේ සර්චින් ෆෝ ෂැඩෝස් ට්‍රාන්සිට් එකේදී හොයාගත්ත ඒවා ඔක්කොම මේ තවර ග්‍රහ මණ්ඩල අපිට සයිඩ් එකෙන් බලපුවහම පේනවා. ඉතින් හිතන්න අපිට මිස් වෙනවා කොච්චර තියෙන බලන්න. ඉතින් ඔය වගේ අර එක්සයිටින් දේවල් මේ තාරකා විද්‍යාව එනවා. ඉතින් මේ මේක හරියටම කියන්නේ අධ්‍යයනය කළ යුතු කුතුහලයේ පිරි කෙනෙකුට ජීවිත කාලෙම හොයන්න දේවල් මේකේ තියෙනවා. ඒ වගේම මේව හොයාගන්න යනවා කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මනුස්සයාගේ තියෙන ගවේෂණාත්මක බුද්ධිය නිසා තමයි මනුස්සයා දියුණු වෙන්නේ. කාට හරි කියන්න පුළුවන් මේවා තේරුම් ගන්න තියෙද්දී මොනවටද ඕක වෙලා මේ මෙච්චර ලෝකේ ප්‍රශ්න තියෙනවා විසඳන්න. මෙච්චර ලෝකේ ප්‍රශ්න විසඳුනේ මිනිස්සු මනුස්සයාගේ තියෙන ගවේෂණාත්මක බුද්ධිය නිසා මෙතෙක් කල්. ඒ ගවේෂණාත්මක බුද්ධිය අපිට අපේ සාගරයේ යොමු කරන්න පුළුවන්. මොකද අපි කියන අඟහරුගේ මතුපිටට වඩා අපි සාගරයේ ගැඹුර සහ ඒ තියෙන සාගරයේ මේ ෆ්ලෝ එක ගැන අපි දන්නේ නැහැ කියලා. ඒකත් හොඳම ඒරියා එකක් රිසර්ච් කරනවා. ඊට පස්සේ අභ්‍යවකාශයට ගමන් කරන්න ගමන් කරන්න අපිට අලුත් තාක්ෂණයක් හම්බ වෙනවා. ඒ කුතුහලය ඔස්සේ අපිට පර්පස් එකක් ස්පීෂීස් එකක් ඒ කියන්නේ සත්ව කොට්ටාශයක් හැටියට අපිට පර්පස් එකක් ලැබෙනවා. මේ වගේ සබ්ජෙක්ට් එකක් මේ කරද්දි නැත්තම් අපිත් හැමදාම ඉපදෙනවා, කනවා, බොනවා, අසාද බඳිනවා, ළමයි හදනවා, ප්‍රස්තාවක් කරනවා, රිටයර් වෙනවා, මැරිලා යනවා. ඉතින් ඕක සයිකල් එකක් වගේ අපි කර කර ඉන්නවා. නමුත් මේ වගේ දෙයක් කරොත් ඊට වඩා වෙනස් අරමුණක් අපිට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. අඩුම ගානේ මේ වගේ දෙයක් ගැන උනන්දු වෙලා යන ඉන්න එකම ලොකු වෙනස් අත්දැකීම. දැන් ඊට පස්සේ මේ මේ ලෙක්චර් එක ඇත්තටම මම මේ ස්කෝල කීපයකට කරන ලෙක්චර් එකක් ඇස්ට්‍රොනොමි සම්බන්ධයෙන්. එතකොට ඒ ළමයි සෑහෙන උනන්දු වෙනවා මේ ලෙක්චර් එක ඇහුවට පස්සේ. මොකද සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට අහන්න දකින්න ලැබෙන්නේ නැති ටයිප් එකේ ලෙක්චර් එකක් මේක. ඊට පස්සේ මේකෙදි අපි කතා කරනවා තාරකා විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද කියලා. එතෙන්දී ඔයගොල්ලෝ මොන වගේ පාත් එකකද යන්න ඕනේ කියලා. ඉතින් මේක හරිම ලේසි අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. මේකේ සාමාන්‍යයෙන් ඉතින් ඔයගොල්ලෝ ෆිසික්ස්, මැතමැටික්ස්, කෙමිස්ට්‍රි පැත්තෙන් සෑහෙන අධ්‍යයනයක් කළ යුතුයි. සහ ඒ පැත්තට දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ කුතුහලය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊට පස්සේ බැචලර්ස් ඩිග්‍රී එක සයන්ස් වලින්, ඒ කියන්නේ ලංකාවේ නම් ඇස්ට්‍රොනොමි කියලා වෙනම එකක් නැහැ. නමුත් ෆිසික්ස් තියෙනවා. ඉතින් මම හිතන්නේ 1980 ගණන්වල 90 ගණන්වල ඉඳන් 1950දී ආචාර්ය සිරිල් පොන්නම්පෙරුම 50-60 දශකවල ලංකාවෙන් ගිය හොඳ විද්‍යාඥයෝ ඉන්නවා දැනටත් නාසයකේ වැඩ කරන. ඉතින් ඒගොල්ලොත් මේ පාත් එකේ ගිහිල්ලා සාමාන්‍යයෙන් ෆිසික්ස් වලින් බැච් ටොප් වුණොත් එයාට නිකම් ඒක ගොඩක් වෙලාවට ඇප්ලයි කරන්න පුළුවන්. මෙන් කෙලින්ම මේ රික්‍රූට්මන්ට් වලට රික්‍රූට්මන්ට් ඇප්ලයි කරන විදිහ මම කියන්නම්. ඉතින් ඔයගොල්ලන්ට PhD එකක් කරන්න ඒ වගේ දේවල් අපි ලංකාවෙත් ෆන්ඩ් කරනවා. ඒ කියන්නේ තමන්ට ලොකු දක්ෂතා පෙන්වන්න පුළුවන් නම් ඇමරිකාවේ ගිහිල්ලා PhD එකක් ගන්න ෆන්ඩ් කරනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් උඩදී ඔයගොල්ලන්ට chance හම්බ වෙනවා. NASA ආයතනය වගේ නැත්නම් SpaceX දැන්න Blue Origin, Amazon. ඉතින් මේගොල්ලෝ හොයනවා. දැන් job opportunities තියෙනවා. NASA කේ විතරක් නෙමෙයි job opportunities තියෙනවා. NASA කේ ඉන්න කට්ටිය SpaceX වලට පයින්න මාර කැමැත්තෙන් ඉන්නේ මේ දවස්වල. ඉතින් NASA එක ගත්තොත් මෙන්න මේ site එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් qualifications මොනවද කියලා. මොනවද qualifications? මොනවද site එක කියලා මයින්න usajobs.gov. කෙලින්ම ඇමරිකාවේ රාජ්‍ය මේ website එකක් usajobs.gov. මේකට ගිහිල්ලා කෙලින්ම National Aeronautics and Space Administration එහෙම නැත්නම් NASA කියලා ඔයගලන්ට filter කරාම NASA එකේ තියෙන job opportunities ඔක්කොම list වෙනවා. ඉතින් ඒ job opportunities වල දැන් මේ වෙලාව මේ මොහොතේ තියෙනවා aerospace flight systems, high voltage system engineer, aerospace engineer, electrical engineer. මේ ඔක්කොම මේ astronomy related මේ දේවල් නෙමෙයි. දැන් හිතන්න rocket එකක් යවද්දී ඒකේ waste, ඒ කියන්නේ ඔහොලෝ big bang theory කියන කතාව බලලා තියෙනවා නම් ඒකේ අර Howard කෙනෙක් කෙනා එයා කරන්නේ මේ waste disposal system එක. ඒ කියන්නේ අභ්‍යවකාශ ගාමින්ගේ toilet එක හදන එක කෙනා එයා. අන්න ඒ වගේ විවිධ areas වලට ඕගලන්ට යන්න පුළුවන්. ඉතින් නාසිකේ විතරක්ම නෙමෙයි මේවා තියෙන්නේ. දැන් for example දැන් මෙතන කත්තන director of space flight systems, right? ඊට පස්සේ එක එක engineering aspects ඒවා. ඉතින් ඊට අමතරව දැන් අපි ගත්තොත් නිව්යෝක් වල තියෙන Hayden Planetarium කියලා මම උදාහරණ කියන්නේ. හේඩන් පලනටේරියම් සර්ච් කරල බලන්න. එතට එතන ගොලන්ගේ වේකන්සිස් වෙනම දාලා තියෙන ඒවට අප්ලයි කරන්න පුළුවන් සමහරට නොන් ඇමරිකන්ස්ලට. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා ඔයගලන්ට. ඊට අමතරව මේක ඇමරිකාව වෙන්න ඕනේ නැහැ. අපිට අල්ලපු රටේ ලෝකේ සාර්ථකම කොස්ට් එෆෙක්ටිව්ම ස්පේස් ප්‍රෝග්‍රෑම් එක තියෙන ඉන්දියාවේ. ඒක ඉලොන් මස්ක් පාව පිළිගන්න එයා පුදුම වුණා. අපි මිලියන 200 300ක් ඩොලර් මිලියන 200 300ක් වියදම් කරලා රොකට් යවද්දි මේගොල්ලෝ ඉන්දියන් රුපියල් මිලියන 200 300ක් වියදම් කරලා රොකට් යවනවා. කියන්නේ ලෝකේ ඇත්තටම මොස්ට් කොස්ට් එෆිෂන් සිස්ටම් මේ ලෝන්චින් ප්ලට්ෆෝම් එක සහ ඉන්ඩස්ට්‍රි එක ස්පේස් ඉන්ඩස්ට්‍රි එක තියෙන ඉන්දියාව. ඉතින් ඉන්දියාවෙත් තියෙනවා. ඉතින් නාසම වෙන්න ඕනේ නැහැ. ඉතින් ওই ටික තමයි මට කියන්න උවමනා වුනේ. දැන් අපි ඕගලන්ගේ අදහස් වලත් මේක විවෘත කරමු. සාමාන්‍ය මම මේක විනාඩි 45ක් විනාඩි 50ක් උපරිම පැයක් වගේ තමයි ඇදගෙන යන්නේ. හරිත ඉන්නවා. ඔන්න මම ගත්තා. හරිත කියන්න වාගේ අදහස.
හලෝ අයිය මම දැන්
තප්පරයක් ඉන්න තප්පරයක් ඉන්න
මම
තප්පරයක් ඉන්න මගේ මයික් එක හදා ගන්න. හරි කියන්න.
සසයි දකින දෙයක් තමයි ස්පේස් එක්ස් එකත් එක්ක නාසා එක ඒ කියන්නේ අර රිලේෂන්ෂිප් එක වැඩි අනිත් කම්පැනිස් වලට වැඩිය. ඒ ගැන මොකක් හරි කියන්න තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි හොඳ ප්‍රොජෙක්ට් එකක් වුණත් මොකක් හරි දෙනකොට නැත්තම් මොකක් හරි බජට් එකක් එහෙම වෙන් කරනකොට ස්පේස් එක්ස් එකට දෙන ප්‍රවණතාව වැඩි නේද?
ඔව්. ඒක මෙහෙම ඒක ඇත්තටම ස්පේස් එක්ස් එක අර්න් කරපු දෙයක්. ඒ කියන්නේ ඒක ඒගොල්ලන්ට ස්පෙෂල් ප්‍රිවිලෙජ් එකක් හින්දා හම්බෙච්ච දෙයක් නෙමෙයි. ඒකට හේතුව තමයි 2022 ස්පේස් එක්ස් පටන් ගත්තට 2008 අන්තිම තමයි ඒගොල්ලන්ට පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක නාසා එකෙන් දෙන්නේ. 2008 ක්‍රිස්මස් එකට කලින් දවසේ. ඒ කියන්නේ එලොන් මස්ක් එක්ක මම ටෙස්ලා කරනවාද ස්පේස් එක්ස් කරනවාද නැත්නම් දෙකම වහලා දෙකටම මගේ ඉතුරු සල්ලි ටික දෙකටම පම්ප් කරලා දෙකම වහලා දාන්න වෙයිද? ඔන්න ඔය තීරණය ගන්න බැරුව ඉන්න වෙලාවේ තමයි මොකද ටෙස්ලාත් ඒ වෙලාවේ මේ හොඳට පර්ෆෝම් කරේ නැහැ. ස්පේස් එක්ස් එකෙන් යවන යවන රොකට් එක පිපුරුවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී එයා දෙකෙන් මොකද්ද මම මේ කරන්නේ කියන එක ගැන දිගිඩියාවෙන් ඉන්න වෙලාවක නාසාකින් කෝල් එක ආවා අපි වාට ෆන් කරනවා. මොකද ෆයිනල් අන්තිමට යවපු රොකට් එක සාර්ථකයි. ඒ කියන්නේ අපිට මේ දිනු කරන්න පුළුවන් මේ ටෙක්නොලොජි එක. ඒක නිසා අපි වට ෆන් කරනවා කියලා. ඒකට ප්‍රධාන හේතුවක් උනේ රියුසබිලිටි. ඒ කියන්නේ එලොන් මස් මුල ඉඳන්ම රොකට් එක රියුස් කරන්න පුළුවන් වෙන්න. මොකද එයාගේ රොකට්ස් වලත් තාමත් ඒ කියන්නේ ෆැල්කන් 9 ගත්තත් ඒකෙත් තියෙන කොටසක් අපිට රියුස් කරන්න බැරි. ඒ කියන්නේ ඒක ෆුලි රියුසබල් ම නැහැ. නමුත් ඊටාම සුළු කොටසයි රියුස් කරන්න බැරි. ඊතුරු ඔක්කොම රියුස් කරන්න පුළුවන්. ඒකින්ද රියුසබිලිටි වැඩිම ටෙක්නොලොජි එක හොයාගත්තේ ස්පේස් එක්ස් නිසා. හැබැයි දැන් එයාගේ අලුත්ම ඔය බිග් BFR රොකට් එක ස්ටාර්ෂිප් එකත් එක්ක කියන එක ෆුලි රියුසබල් කියලා තමයි කියන්නේ. දැන් මේ ෆැල්කන් 9 එක ඒ කාලේ තිබේවනේ. එතකොට ඒවයි වැඩිම ප්‍රමාණයක් රියුස් කරන්න පුළුවන් නිසා කොස්ට් එක අඩු කරගන්න නාසා එක කෙලින්ම පාර්ට්නර්ෂිප් වුණා ස්පේස් එක්ස් එකත් එක්ක. ඉතින් ස්පේස් එක්ස් කියන්නේ දිගටම ඉනෝවේට් කරන කම්පැනි එකක්. අන්න ඒකයි මෙතන වැදගත්කම. හැම තිස්සෙම ඉනෝවේට් අලුත් දෙයක් ගේනවා, අලුත් ටෙක්නොලොජි එකක් කරනවා, රිස්ක් ගන්නවා. හැබැයි ඊට පස්සේ ඩෙලිවරි එක පර්ෆෙක්ට්. ඒ කියන්නේ සෑහෙන දැන් හිතන්නකෝ ළඟදී යවපු අර මට මතක නැහැ යානේ නම අභ්‍යවකාශ ගාමින් 3 දෙනෙක් යවුවනේ දෙන්නෙක්ව යවුවනේ මේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන්
එකද?
මොකද්ද ඒක නම?
ඩ්‍රැගන් එකද?
ඔව් ක්‍රූ ඩ්‍රැගන් එක.
ක්‍රූ
ඩ්‍රැගන් එක බැලුවා නම් ගොඩක් අභ්‍යවකාශ ගාමින් කියලා තිබ්බා මේ මෙච්චර කාල ෂටල් මිෂන්ස් ගියපු අය අවසානයේදී මේ මේ අපි අන්තිමට යානයක් දැක්ක මේ වර්ෂ 2000 කියන එක පිළිමිබුනේ. ඒ කියන්නේ අලුත් තාක්ෂණයේ තියෙන මොකද හේතුව ටච් ස්ක්‍රීන් දාලා ටිකක් අර ඒක ටිකක් අර ෆියුචරිස්ටික් යානයක්. එතකන් තිබ්බේ අර ස්විචස් 10000ක් විතර තියෙන පැනල් එක ඕබෝබ ඔන්නෝම තත්ත්වයක් තිබ්බේ. ඉතින් ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස් ඇස්පෙක්ට් එකකට මේක ගෙනාවා. ඊටත් අමතරව තව ප්‍රධාන හේතුවක් විදිහට මම දකින එක ප්‍රසිද්ධිය නොකිව්වත් මේ පබ්ලික් රිලේෂන්ස් ප්‍රශ්නයක් මේක. ඒ කියන්නේ නාසා එක ස්පේස් එක්ස් එක පබ්ලික් රිලේෂන්ස් හොඳට කරනවා. එතකොට පබ්ලික් ඔපිනියන් එක කියන්නේ ඇමරිකාවේ නාසා එකට ටැක්ස් ෆන්ඩින් එන්නේ ජනතාවගේ ටැක්ස් වලින්. ඒ කියන්නේ ඇමරිකාව ජනතාව ගෙවන ටැක්ස් වලින්. ඉතින් ඒ ටැක්ස් ගෙවන්න නම් නාසා එක හොඳට පර්ෆෝම් කරන්න ඕනේ. ඉතින් නාසා එකට වඩා හොඳට එෆෙක්ටිව්ලි පර්ෆෝම් කරන්න පුළුවන් කම්පැනි එකක පාර්ට්නර්ෂිප් එකක් ගන්න එක තව එක ස්ට්‍රැටජි එකක්. ඒ ඔස්සේ ඒගොල්ලෝ ඒ අදාළ PR එක හදාගෙන කොංග්‍රස් එකෙන් ෆන්ඩින් පාස් කරගන්න දේවල් පවා ලේසියෙන් කරගන්න පුළුවන් තත්ත්වයක් උඩ හින්දා තමයි මම හිතන්නේ මල්ලි දයියක් දන්නේ. ඔයා හිතපු මේ ඔයා හිතපු දේ වෙන්න පුළුවන්.
ඔව් එතකොට අයියේ තව මේ තව දෙයක් දැන් නාසාගේ ස්පේස් ෂටල් එක අන්තිම ප්‍රෝග්‍රෑම් දෙක තුන වගේ ගොඩක් විදිහට ෆේල් වුණානේ. එතකොට එයාලා ඒක තනිකරම ඩිස්කන්ටිනියු කරන්න කරා. එතකොට මේන්ම තිබ්බ ප්‍රශ්නයක් තමයි ISS එකට යාට මොකද ෂටල් එකක්වත් ක්‍රූ ඩ්‍රැගන් එකක්වත් ඩිවලොප් වෙලා තිබ්බේ නැහැ.
ඔව්
කට්ටිය යවන්න. එතකොට
ආටිපයින්
දැන්
යවන්න.
ගොඩක් රට කරේ රසියන් ලගේ සීට් එකක් බයි කරපු කෙනෙක් කරේ.
ඔව් ඔව්
එතකොට අර ගොඩක් මදිකමක් වගේ තියෙන රසියන් ලගේ
ඔව්
සීට් එක රසියන් කිට් එක මැදගෙන යනකොට.
ඔව්
එතකොට මම ගොඩක් දකින විදිහට දැන් ක්‍රූ ඩ්‍රැගන් එකත් අන්තිම කාලේ ෆැල්කන් එන්ජින් එක උනාද හොඳට perform කරපු හින්දා මෙයාලා දිගටම යාලත් ඒ partnership එකක් තියාගත්තාද කියලා හිතනවා.
ඔව් අනිවාර්යෙන් අනිවාර්යෙන් වෙන්න පුළුවන්. මොකද මේ දැන් SpaceX එකට challenge කරන්න එන Blue Origin සහ Virgin Galactic මේ කවුරුත් අරගොල්ල තරම්ම successful නෑ. ඒගොල්ලන් තාම testing. ඒතකොට මෙයා තමයි ඉස්සරහටම ගියේ. ඒ වගේන point එක හරි. ඒ කියන්නේ ඇයි ඇයි රසියාවට second වෙන්නේ? يعني මෙච්චර මේ අපේ home grown technology එකක් තියෙද්දි. ඉතින් ඒ වගේ තත්ත්වයක් උඩ තමයි එහෙම උනේ. හරි, තව කවුරු හරි ඉන්නවා නම්
okay
අදහසක්
thank you
ප්‍රකාශ කරන්න පුළුවන්. thank you මල්ලි. හොඳයි, ඔයගලන්ට අදහසක් තියෙනවා නම් ඊළඟ session එකේ මොනවද ඔයගලන්ට දැනගන්න කැමති, මොනවද කතා කරන්න කැමති කියලා පොඩි අදහසක් දෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මම ආව් රිෂිත ඉන්නවා. කියන්න
හලෝ, අයියෝ, ඔයා කොහමද ඉගෙන ගත්තේ? කියන්නේ ඔයගෙන
හරි.
ඔව්, ඔයා ඩිග්‍රී එකක් කරාද?
නෑ නෑ, මගේ මෙහෙමයි. මම ඇත්තටම තාරකා විද්‍යාවේ මුලින්ම උනන්දුනේ මට හමුණා රුසියන් පොතක්. ඒ කියන්නේ ඒක මේක ඇත්තටම සිද්ධ වෙන්නේ 1990 91 91 කාලේදී තාත්තා ගෙනත් දුන්න මට රුසියන් පොතක්. මට ඒක නව මතක නෑ. ඒ පොත රුසියන් පරිවර්තනයක්, සිංහලට පරිවර්තනය කරපු පොතක්. අන්නේ පොතේ තිබ්බා පවුලක්. ඒ කියන්නේ තාත්තෙකුයි පුතාලා දෙන්නෙකුයි පෘථිවිය ඉඳන් අඟහරු වලට වගේ යන ගමන බ්‍රහස්පති මෙහෙම වෙන්නේ. ඒගොල්ලෝ මේ පෘථිවිය ඉඳන් රොකට් එකක සෞරග්‍රහ මණ්ඩලෙන් එළියට යනවා ගමනක්. ඒ ගමනේදී ඔය හැමදේම විස්තර කරගන්නවා. ඒ කියන්නේ ගහලෝකයක් කියන්නේ මොකද්ද, රොකට් එකක් කියන්නේ මොකද්ද, ගමනේදී වෙන්න ඕන දේවල්. ඉතින් මේක තමයි මගේ කුතුහලය වැඩි කරපු පොත. ඉතින් ඕකම හරි ආදරෙන් තියාගත්ත ඒ කාලේ. කොහොම හරි ඒක දැන් මං ගව නැහැ. ඉතින් ඒ පොතේ තිබ්බ දේවල් අනුව තමයි මම මේ පැත්තට යොමු වුණේ. ඊට පස්සේ මම ඒවා ගැන කියෙව්වා. ඒ දවස්වල ඉන්ටර්නෙට් ඒවා ටීවී මොනවක් ඕවා නැහැනේ. ටීවී තිබ්බත් ටීවී ඕවා කියන්නේ නැහැනේ. ඊට පස්සේ විදුසර පත්‍රයේ යම් කිසි දායකත්වයක් දැක්ුවා ඒකට. ඊට පස්සේ මම නාසයකට ලිව්වා. දැන් ඒ අන්න ඒක තමයි ඒ කාලේ තිබ්බ ජය, ඒ කියන්නේ හැංගීම. ඒ කියන්නේ ඒක දැන් කාලේ ඕගොල්ලන්ට ඒක ලබන්න විදිහක් නැහැ. හේතුව දැන් ඉන්ටර්නෙට් තියෙන නිසා. ඒ කාලේ ඉන්ටර්නෙට් නැහැ. ඒතකොට කරන්නේ මේවා ගැන කුතුහලයේ තියෙන අයට හැකියාවක් තිබුණා නාසයකට ලිව්මක් ලියන්න. කෝල් කරන්න බෑනේ, එහෙම ඒවත් නැහැ. ඒතකොට නාසයකේ ඇඩ්‍රස් එක හොයාගෙන අපි නාසයකට ලියුම් ලිව්වා. මේ ඉංග්‍රීසි ලිව්වේ කොහොම හරි ඉතින් පටලවගෙන ලිව්වා. මෙහෙම අපි කැමති මේ මේ ඇස්ට්‍රොනොමි ඉගෙන ගන්න, මේකට අපිට මෙටීරියල් මොන හරි තියෙනවා නම් එවන්න කියලා. ඉතින් නාසයෙන් කරන්නේ ඒ දවස්වල සහ අතීතයේ, කියන්නේ ගොඩක් වෙලාවට දැන් මංගව තියෙන ඒ වගේ මෙටීරියල් ඒගොල්ලෝ යොපුවා ෆයිල් එකක් පිරෙන්න. මම දවසක පෙන්නන්නම් YouTube එකේ ටික. මේ මං දැන් ඔයා මතක් කරපු දේක පෙන්නන්න එක වටිනවා කියලා හිතුණා. මේ එතකොට ඒගොල්ලෝ ඒ දවස්වල යන මිෂන්ස් දැන් ඒ දවස්වල ISS පටන් ගන්න ඔන්න මෙන්න, කියන්නේ ISS පටන් ගන්න අවුරුදු 6කට 7කට කලින් මේ ප්ලෑනින් ස්ටේජ් එක යන කාලේ සහ ෂටල් මිෂන්ස්. ඊට පස්සේ ග්‍රහලෝක ගැන ඒගොල්ලෝ කරපු වෙනම ස්ටඩීස්, අපේ ඕසන් ස්තරය ගැන කරපු වෙනම ස්ටඩීස්, ලොකු පෝස්ටර් මේවා බිත්තියේ පිරෙන්න ගහ ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා ඇති ඇමරිකන් ෆිල්ම්ස් වල එහෙම සමහර ළමයින්ගේ, ඒ කියන්නේ ගීක්ස් ලාගේ රූම්ස් වල ලොකු පෝස්ටර් ගහලා තියෙනවා. පියාමර පීඩිසි වල, ග්‍රහලෝක වල, විදුරේක්ෂය වල ඉන ඉමේජස් තරු වල, අන්න ඒ ටික තමයි මේ යවන්නේ මේගොල්ලෝ. ඒ ටික ඒගොල්ලෝ පැක් කළා ෆ්‍රී ඔෆ් චාර්ජ් යවනවා ලංකාවට. ඉතින් මම ඕක ෆස්ට් ටයිම් කරා. ඊට පස්සේ මගේ යාළුවෝක දැනගෙන ඒගොල්ලොත් කරා. අන්තිමට සෑහම මාරක් අපි ලංකාවට ගෙන්න ගත්තා. 96න් පස්සේ ඒගොල්ලෝ එව්වේ නැහැ. හේතුව ඒගොල්ලෝ ලියුමක් කියනවා දැන් ඉන්ටර්නෙට් එක හරහා විතරයි අපි මේ මෙටීරියල් ඩිස්ට්‍රිබියුට් කරන්නේ. ඉන්ටර්නෙට් එකෙන් බලන්න කියලා ලින්ක් එක වුණා. ඉතින් දැන් ඒක ඔයගලන්ටත් ඕපන් ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන්. නමුත් අර වගේ මෙටීරියල් එකක් ගෙදෙට්ට එනකොට තියෙන ආතල් එක නම් ඔයගලන්ට ගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ ඕකෙන් ඉගෙනගෙන අපි ඉස්සරහට ගියා. ඇත්තටම මගට ආසාවක් තිබ්බා මේ ෆිසිකල් සයන්ස් කරලා සම්පූර්ණයෙන් මේ NASA එකේ පැත්තේ කියන්නේ ඒ පාත් එකේ යන්න, ඇස්ට්‍රොනොම කෙනෙක් වෙන්න. නමුත් විවිධ කාරණා නිසා ඒ දේ කරගන්න ලැබුණේ නැහැ. මට ඇත්තටම ෆිසිකල් සයන්ස් ආවා කැම්පස් එකට. ෆිසිකල් සයන්ස් මම එන්රෝල්, ඒ කියන්නේ මට ලියුම ආවා එන්න කැම්පස් එකට. ඔයාලා ෆිසිකල් සයන්ස් සිලෙක්ට් වුණා කියලා. නමුත් ඒ වෙද්දී මම එන්ටර්ප්‍රෙනර්ෂිප් පැත්තට ඇවිල්ලා ඉවරයි. ඒ 2006 2005 2006. ඉතින් ඒ වෙද්දී මට ඊට පස්සේ තමයි මේ මට ඒතකොට මම එන්ටර්ප්‍රෙනර්ෂිප් පැත්තේ මගේ ව්‍යාපාරයක් ආරම්භ කළා. යම් කිසි දෙයක් එතනින් වෙනස් කරනවා කියන හැඟීම හිටපු නිසා. සහ මට එක්තරා පොයින්ට් එකකදී තේරුණා මම තරක විද්‍යාඥයෙක් වෙනවා නම් මම සෑහෙන එකට ෆෝකස් කරන්නත් ඕනේ. සහ ඊට අමතරව ඒක මට ෂුවර් එකක් තිබ්බේ නැහැ. මොකද ඒකට ලංකාවෙන් පිට යන යම් කිසි මුදලක් අතේ තියෙන්න ඕනේ. ඉතින් අපි ඒ කාලේ එහෙම ලොකුට සල්ලි තිබ්බ ෆැමිලියක් නෙමෙයි. ඉතින් ඒ වගේ තත්ත්වයන් නිසා අර ඒ හේතුන් නිසා මට ඒක සොලිඩ් අනාගතය සම්බන්ධ සොලිඩ් ෂුවර් ෂොට් එකක් නෙමෙයි. ඒකින් තමයි විසය ගත්තේ පැත්තට යමුණා.
Thank you.
හොඳයි.
අයි YouTube channel එක කියන්නේ ඔයාගේකද
ඊල
e-learning එකද?
e-learning.lk YouTube channel එක තියෙනවා. ඒක YouTube ගිහලා search කරන්න e-learning.lk කියලා. ඒකේ අපි සාමාන්‍යයෙන් ගොඩක් ඔය වගේ දේවල් කතා කරනවා. ඒ කියන්නේ තාරක විද්‍යාව ගැන වැඩි කතා කරලා නැහැ තාම. අනිත් දේවල් විවිධ විද්‍යාත්මක දේවල් කතා කරනවා, සාකච්ඡා තියෙනවා. ඉතින් ඒකේ හරහා මම ඒක දාන්නම්. ඒතොර ඇවිල්ලා බඩ බලන්න. ඔයගොල්ලෝ ගිහලා subscribe කරන්න channel එකට e-learning.lk YouTube channel එක.
Thank you.
හරි. චාමර සුමනපාල මහත්මයා. ඉන්න. චාමර සුමනපාල මහත්මයා අත උස්සලා තිබ්බා. මම ඉන්වයිට් කරා. චාමර ඉන්නවද? මොකක් හරි ප්‍රශ්නයක් ඇති අර. හරි. එහෙනම් අද අපේ සාකච්ඡාව හමාර කරමු. ඔව් චාමර.
හරි නේද?
හරි.
හරිනේ.
මොකද?
සෝරි. මම ඉගෙන ගන්නවානේ මේ
ක්ලබ් හවුස් ඉගෙන ගන්න.
මේ
ඉතින්
සෝරි. මේ එහෙනානේ.
ඔව්.
හරි. මේ සංජය ඔයා කියපු පොත එෆ්එම් ලෙවිතාන්ගේ පොතද? අර ළමයින්ට ඉරහඳ තාරකා ගැන කතා.
අන්න හරි. Thank you.
ආ. ඒක ක්ලාසික් පොතක්. ඒකේ මට පුංචි කාලේම පොත තිබුණා.
මතක් වෙන මතක් වෙන දැන් මතක් වෙන හැමදේම. Thank you.
තිබුණා. පස්සේ දැන් තියෙනවා මේ අර රීප්‍රින්ට්ස් ගහලා තියෙනවා පොත් කඩවල වල සමහර.
මොකද නම හරියට කියන අපේ කාහින් කට්ටිට.
නමුත් අර ඔරිජිනල් සෝවි යෙප්‍රම් ලෙවිතාන්ගේ ළමයින්ට ඉරහඳ තාරකා ගැන කතා.
යෙප්‍රම් ලෙවිතාන්. yes that's the one. okay ඒකේ ඒ මම භාවිතා කරපු hard cover පොතක්. ඒකේ පින්තූරත් රෂියන් පින්තූර. ඒ කියන්නේ හරිම attractive ඒවා.
ඔව් ඔව්. ආ ඒ ඒ ඒ පොත මේ
හැබැයි ඒකේ කරුණු දැන් outdated.
publishers
දැන් ඒකේ ඒකේ ඒ කාලේ තිබ්බ දැනුමෙන් නේද තිබ්බේ. ඒක දැන්ට ඒක කරුණු විදියට ගන්න එපා. inspiration එකක් විදියට ගන්න ඕන.
ඔව් ඇතර මේක එන අර ඒ කියන්නේ කරුණු හුඟම්ම පරණයි මං හිතන්නේ මොකද ඔක රුසියන් වලින් ලියනකොට මං හිතන්නේ 80 ගණන් වල හෝ 70 ගණන් වල වෙන්න ඇතිනේ. ඉතින් මේ ඒකේ අර ලස්සන තියෙන්නේ අර ළමයින්ට කොහොමද ඒක කියලා දෙන්නේ කියන මේ
ඔව් පුදුමයි මාර
මේ අර අර ඒකේ ඒක තමයි ඇතර මේකේ ලස්සන. මට මේ ඒක මතක් වුණේ ඔයා අර ග්‍රහලෝක
වා කියලා තියෙන එකනේ
හරහා ගම. ඔව් මගේ ළඟ පොත තිබුණා. මං ඇත්තටම මේ ඔරිජිනල් හાર્ඩ් කවර් පොත තියෙන තිබුණා. මට දැන් මේක මිස්ප්ලේස් වෙලා හොයාගන්න විදිහක් නැහැ කවදා
හරි. බලමු මේසන් එක දැන් මතක් කරගෙන ගන්න ඕන අනිවාර්යෙන්.
ඔව් තියෙනවා දැන් හැබැයි අර අර ක්වොලිටි එකට නැහැ.
මේ
ඔව් දැන් ඒ ක්වොලිටි එකට නැහැ. දැන් ඒ ක්වොලිටි එකට ලංකාවේ ගහන්නත් බැහැ. මේ පරිමිත ගානකට විකුණන්න ගහන්න බෑනේ. ඉතින් සෝවියට් දේශයේ මේ ඒගොල්ලෝ සබ්සිඩයිස් කරලානේ ඒවා ගැහුවේ ඒ පොත්. මෙහාට හරි ලාභයට එව්වනේ. මේ ඒක හේඳ
හෙලෝ
අනික මේ ඔව් අනික
කියන්නේ sarasavi.lk එකේ තියෙනවා මේ පොත.
මම දැන් බල ඔන්ලයින් එකේ තියෙනවා. දැන් තියෙනවා. දැන් ඒ කියන්නේ පබ්ලිෂර්ස් ලා කීප දෙනෙක් එකම ඒ කියන්නේ එක පබ්ලිෂර් කෙනෙක් හෝ දෙන්නෙක් එක කරනවා. පොත් කඩවල තියෙනවා. ගන්න පුළුවන්. හැබැයි අර ඔරිජිනල් සෝවියට් print එක නැහැ. ඔව් ඔරිජිනල් සෝවියට් print එක නම් හොයා ගන්න වෙන්නේ
නැහැ. මේකයි මං කියන්නේ. දැන් ඔරිජිනල් සෝවියට් print එක කියන්නේ මේ සෝවියට් කියන්නේ ඔරිජිනල් කියන්නේ
ඉන්න සෝරි ඔරිජිනල් රෂියන් එක නෙමෙයි සිංහල ඒ කියන්නේ සිංහලෙන්
ඒ කියන්නේ ඒක ක්වොලිටි එක ෂෝ අනේ මන්ද ඒක ලංකා ක්වොලිටි එකක් කියලා කියන්න බෑ ඒ කාලේ හැටියට පොත මාර ක්වොලිටි
නෑ ඒක එහෙනේ print කරන්නේ
ඒක තමයි හරි
ඔව් ඒක මෙහෙ print කරන්නේ ඒ කියන්නේ සෝවියට් දේශයේ තියෙන කාලේ ඕක මොස්කව් වල print කරලා තමයි
ලංකාවට ගෙනියන්නේ
ඔව් ඔව් ඒ ඉස්සර ඔය මේ ඔය කොමියුනිස්ට් රටවල් චීනෙත් ඕක තිබ්බ මං හිතන්නේ foreign language press කියලා එකක් රෂියාවල තිබ්බා රෂියාවල මේ තිබ්බේ ගොඩක් ඇව්වා සමහර ඒවා ඒගොල්ලෝ අර සෝවියට් දේශය කියලා මැගසින් එකක් ගැහුවේ ඒ කාලේ. ඒකනම් මෙහෙ 8 කන්ස්පෙන්ස් එකේ තමයි print කරේ. නමුත් අනික ගොඩක් ඇව්වා උන් එහෙ print කරලා මෙහාට ගෙනා. ඒකයි ඒ quality එකට තියෙන්නේ නැත්තම් කොහෙද?
ඔය අර වැඩිත් කරාද? මම කිව්වේ NASA එකට ලියලා ගෙන්න ගත්ත කියලා ඒකත් කරාද නේ?
ඔව් ආ මං ඒකත් ඔයාලට කියන්න කියලා හැදුවේ මේ මම 97 ලිව්වා. මොකද මට ওই සීන් එක අහුනේ 97. එතකොට අර වාට මතකද Pathfinder මිෂන් එක දවස්වල ඔව් ඔව් ඉතින් මේ පාත් ෆයින්ඩර් මිෂන් එක ගැන මට පෝස්ටර් ලැබුවා
ඔව් හැබැයි මම 96 දී එහෙම කිව්වට සමහර තැන් තැන් වලින් සමහර කඩේට එවලා තිබ්බා ඒගොල්ලෝ ඔව් මම සම්පූර්ණ එක නැවැත්තුවා කාලේ එක මම කියන්නේ 2000න් පස්සේ දන්නේ
ඔව් මන් දන්න 2001 WTCයටකින් පස්සේද කියලා මට
නෑ නෑ
හිතුණා.
නෑ ඒගොල්ලෝ ස්පෙසිෆික්
මොකෝ
නෑ,
මං
ඊට කලින් ඊට කලින් ස්පෙසිෆිකලිම කිව්වා ඉන්ටර්නෙට් තියෙන
රයිට්
නිසා එවන්නේ
රයිට්
නෑ කියලා. මට
එවන්නේ නෑ කියලා.
එලිමන් මං
හරි
ගාව
හරි.
තියෙනවා.
මං හිතන්නේ මං කිව්ව කියලා යවුවද කොහෙද මං ගාව ගෙදර ඉන්ටර්නෙට් නෑ කියලා.
ආවෙන්න දෙන්න. ආ එහෙම එහෙම අර පොඩ්ඩක් ප්ලී කරාම එවනවා ඉතින්. බලන්
ඔව්
ඉන්න බෑ මේක යවලා අපි දන්නේ උත්තර ලැබෙද නැද්ද, ඒක ඩිලිවර් වුණද අපි දන්නේ නැහැ.
ඔව්
එක පාට මාස 3-4 පස්සේ
නෝ
ඔන්න එනවා වගේ දෙට්ට.
ඔව් ඔව් ඒ ඒ ඒ ඒගොල්ලෝ විතරක් නෙමෙයි දැන් ඔය තාරකා විද්‍යාව සම්බන්ධ දේ නිසානේ අනික් එකට දැන් ඔය සමහර ඒ දවස්වල තිබුණා මේ සමහර මේ ඉන්ස්ටිටියුට්ස් තියෙනවා එක එක රටවල දැන් උදාහරණයක් ස්වීඩන් වල තිබ්බා ස්වෙන්ස්කා ඉන්ස්ටිටියුට් කියලා එකක් උන්ට එහෙම ලිව්වම උන් එවනවා විස්තර ඒ කියන්නේ ඔය එක එක පොත් එවනවා එහෙම ඉතින් ඔය මේ එහෙම ඔය රටවල් කීපයකින් එක එක ඉන්ස්ටිටියුට් වලින් ඒ දවස්වල මට එක එක ඒවා එවලා තිබුණා. දැන් ඉතින් ඒ හුඟක් ඒවා මගේ ළඟ නැහැ. ඒ කියන්නේ කාලෙත් එක්ක ඒවා මේ දිරලා
අනිත් ඒ
ගිහිල්ලා හරියට
වඩ
ඒවා
ඒ
වෙලා.
කියන්නේ වගාව තියෙනවා දන්නවනේ. ඒ කියන්නේ ඒවයි අර print quality එක, එතකොට ඒ
ඔව්
කොළවල
සුපිරි.
ඝනත්වය යා මාරයි. ඒ කියන්නේ හිතාගන්න බෑ ඒක බැලුවාම නිකන් අර මේ screen 4K screen එක බලනවා වගේ ඒ කාලේ හැටියට. අපිට ඒ කාලේ 3D
නෑ
camera
ඒගොල්ලෝ
animation තිබ්බෙත් නෑනේ. මේ ඔක්කොම artist ලා අතින් ඇඳපු
ඔව්
picture එවන්නේ. හැබැයි 3D ඇත්ත වගේ.
ඔව් ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් නාසයක අය වුණත් සහ තවත් අනික් ඔය ඒ ආයතන වලක ඒගොල්ලෝ හරි සීරියස් ගන්නවා කවුරු හරි විශේෂයෙන්ම ඉගෙන ගන්න ළමයෙක් ලිව්වම.
අනිවාර්යයෙන්.
ඒගොල්ලෝ මේ නිකන් අර මේ ඒක හැම එකටම personally attend වෙලා ඒගොල්ලෝ මේ සැලකිලි ප්‍රමාණයක් දේවල් එවනවා. ඉතින් ඇත්තටම මේ ඒක හරි මේ interesting දෙයක් මේ අර ඉගෙන ගන්න අයට කොච්චර ලොකු මේ support එකක් දෙනවද කියන එක තේරෙනවා. ඒ වගේ institute වලින් එහෙම කරා. ඉතින් මේ ඒ කියන්නේ ඒක හරි මේ හරි interesting. ඉතින් මම මේ අනික යෝජනාවක් ඉදිරිපත් කරන්න මේ ඊලෙන් ඩොටර් එකේ දාන්නකො මේ වගේ ඒවා ටිකක්.
දාමු. එකම දේ ඉතින් වෙලාව
YouTube
හරිනේ
channel
ප්‍රශ්නේ
එකේ.
අත්තමදී මම මේක මෙහෙමයි දැන් මේක
ඔව්
රෙකෝඩ් කරන නිසා ඕඩියෝ විදියට දානවා මේ ඇන්කර් එකේ. එතකොට ඔය
ඔව්
Spotify හරි මේ මේක පොඩ්කාස්ට් එකක් විදියට යයි. ඊලෙන් ඩොටර් එකේ දැන් මම මෙහෙම දෙයක් හිතුවා. ඒ කියන්නේ වෙනම සීරීස් එකක් පටන් ගන්න. හැබැයි ඒකට තව මාස එකහමාරක් විතර යනවා. එතකොට අපි වීඩියෝ සීරීස් එකක් විදියට මේක දාමු. ඒකට මම පොඩ්ඩක් ඇත්තටම හිතලා හිතලා තිබ්බේ ඒක ගැන. සෝ එහෙම කරමු. එහෙම වුණාම කට්ටියට ඒකත් මේ යූස් කරන්න පුළුවන්.
රයිට් ඔන්න එහෙනම් පොතේ ඔත්තුව දුන්නා.
තැන්කියු.
තැන්කියු.
ලොකුද. හරි. එහෙනම් කට්ටිය අපිට සමු ගන්න වෙලාව හරි ඔයගලන්ට ෆයිනල් අදහසක් හරි ප්‍රශ්නයක් හරි හම් තියෙනවා නම් මම විනාඩියක් වගේ අපිට තියෙනවා. ඉතින් අවසානයේ පොඩ්ඩක් අහන්න පුළුවන්. එහෙම නැත්තම් අපි අදට නවත්තමු.